ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධර්ම දේශනාව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන සියලු දෙනාම සාදුකාරයක් දීලා සූදානම්. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමෝ ච භික්ඛවේ සම්මා දිට්ඨි අනාසවා ලෝකුත්තරා මග්ගංගා යාකෝ භික්ඛවේ අරිය විනය අරිය චිත්තස්ස අරිය අනාසව චිත්තස්ස අරිය මග්ග තමන්ගිනෝ අරිය මග්ග භාවයතෝ පඤ්ඤා පඤ්ඤේන්ද්‍රියං පඤ්ඤා බලං ධම්ම විචේ සම්බොජ්ජංගං සම්මා දිට්ඨි මග්ගංගා අයං උච්චති භික්ඛවේ සම්මා දිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා තීති. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ප්‍රධාන වශයෙන් බැලුවොත් භාවනා වැඩමුළුවකට මුළු දීලා ඉන්න අවස්ථාවක්. අද අපේ භාවනා වැඩමුළුවේ දෙවෙනි දවසේ අපි හැමදාම කාලසටහනේ ධර්ම දේශනාවට කාලය වෙන් කරගෙන තිනවා. අද දෙවෙනි දවසේ, ඒ කියන්නේ අප්‍රේල් මාසේ 27 වෙනිදා ධර්ම දේශනා කාලයයි. අපි මේ ධර්ම දේශනා එකම පිරිසක් වගේ මේ භාවනා වැඩමුළුවට නිචපතා සම්බන්ධ වෙන නිසා දේශනාවලියක් දේශනා මාලාවක් විදිහට පවත්වන්නේ මෙවර වැඩමුළුව සඳහා සර්වජන් වහන්සේ විසින් දේශනා කරන්න දීච්ච මහා චත්තාරීසක සූත්‍රය කියලා බොහෝම වටිනා සූත්‍රයක් තමයි ඉදිරියෙන් තියාගත්තේ. ඉතින් මේ පොත්පත් පෙරලන කෙනෙකුට මේ සූත්‍රයට සම්බන්ධ වෙන්න අවශ්‍ය නම් ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ උපරි පඤ්ඤාසකේ මේ සූත්‍රය සංග්‍රහ වෙලා තියෙනවා. මේ සූත්‍රයේදී සර්වචන්නාංශයේ විසින්ම සවැත්පුර ජේතවනාරාමේ රැස්වලා ඉන්න මහා සංඝපිරිසට තමන්ගේම සූත්‍ර හයෙන් මේ ප්‍රශ්නයක් මතු කරලා උත්තරයක් දෙනවා. මේ ආර්ය වූ සම්මා සමාධිය මොකක්ද කියන ප්‍රශ්නේ නැත්නම් මේ මාතෘකාව වෙන විදිහට කියනවා නම් මාර්ග චිත්තයක් ලබා දෙන්න, එහෙම නැත්නම් සෝවාන ආදී මාර්ගයක් ලබා ගැනීමට හේතු වෙන සමාධිය. ඊට පස්සේ මේක සරුවචනාවේ මාතෘකාව තියලා ඒක විස්තර කර දීම සඳහා සඳහන් කරනවා. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අවසානයේදී දක්වන මේ සම්මා සමාධිය මේ මාර්ග චිත්තක්ෂණයේදී වැඩ කරනකොට ඒක ඊට පූර්වංගම වෙච්ච සම්මා දිට්ඨිය, සම්මා සංකප්පය, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති කියන ඒ පූර්වංගම වෙච්ච මාර්ගාංග වලින් තෙද ගැන්විලා ඒ පූර්වංගම වෙච්ච මාර්ගාංග 90 තමයි මේ සම්මා සමාධිය නැත්නම් මේ ආර්ය වූ සම්මා සමාධියක් හදලා දෙන්නේ. ඒ tie නිසා යම් කිසි කෙනෙකුට මේ ජීවිතයේදී මේ වගේ ආර්ය සම්මා සමාධියක් ලබා ගැනීමට අවශ්‍ය නම් ඒකේ නායි ගමනට අවශ්‍ය අඩුම කැඩුම වශයෙන් ඒ මූලික වූ ඊට කලින් පෙර ගමන් කරුවන් වෙන ඒ මාර්ග ආර්ය අෂ්ටාංග මාර්ගය තුරු මාර්ගාංග සම්පාදනය කර ගන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ ඒ තුලින් සම්මා සමාධියට පූර්වංගම වෙන්නා වූ සම්මා දිට්ඨිය ඉදිරියට අරගෙන මේ සම්මා දිට්ඨියත් අපීය ධර්ම දේශනාවේදී සාකච්ඡා කළා වගේ මේ ලෞකික ජීවිතයේ එහෙම නැත්නම් මේ සම්මුති ලෝකයේ ගත කරන කෙනෙකුට මිත්‍යා දෘෂ්ටි මට්ටමක ඉඳලා සම්මා දිට්ඨියකටපත් වෙනකොට ඒකට කියනවා සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්ඛා කියලා. ඒක ආශ්‍රව සහිතයි, තාමත් ආශ්‍රව සහිතයි. නමුත් කුසලතා ඇති කරනවා, දක්ෂකම් පින් ඇති කරනවා. ඊට පස්සේ භව ගමනට අවශ්‍ය සම්පත්‍ති කර තත්ත්ව භව භෝග සම්පත්‍ති ලබා දෙනවා. ආන්නෙම ලබා දෙලා යාට අවශ්‍ය පහසුකම් ලැබුණාට පස්සේ එයා ඒ සම්මා දිට්ඨිය දිනු පවුණු කරගෙන අවසානයේ කඩුල පණින තැනට, මුදුන්පත් වෙන තැනට, කෙළ පැමිණෙන තැනට දිනු පවුණාට පස්සේ එපීම පණින සම්මා දිට්ඨිය ඒකට කියන්නේ අරිය අනාසවා ලෝකුත්තර මග්ගංගා කියලා. ඒක ආර්ය වූ සම්මා සමාධිය අනාශ්‍රව වූ සම්මා සමාධිය කාශ්‍රවයන්ගෙන් වැනි විනිර්මුක්ත වෙච්ච ඒ වගේම ලෝකෝත්තර පැත්තට පයින් සමාධිය. ඉතින් මේක හැම වෙලාවෙදිම හදාරණ කෙනෙකුට හරි ප්‍රශ්නයක් වෙනවා. කොහොමද ඒ වගේ මේ ලෞකික සමාධියක් ලෝකෝත්තර සමාධියක් වඩටපත් වෙන්නේ? මේපත් වෙනකොට මොන විදිය විපරිණාමයක් මොන විදියේ ජීවුණු වීමක් මොන විදියේ උත්කෘෂ්ඨ தත්වකටපත් වෙනවද කියන එක හරි හැම වෙලාවෙම දාර්ශනික හදාරණයට මූලධර්ම වශයෙන් හදාරණයට ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඉතින් මේකෙදී විස්තර කරන්න පුළුවන් අපි උසපැනීමේ තරඟයකට යෙදී ගත කරන කෙනෙක් බැලුවොත් සමිතියක සමාගමක කණ්ඩායමක එක එකනට එක එක මට්ටමේ උසපැනීමේ තත්ත්ව තියෙනවා. හැමෝටම මේම කරන්නත් බෑ. කීමිට පිටසක් තමයි ක්‍රීඩා තරඟ ඉදිරිපත් වෙන ඉදිරිපත් වුණාට පස්සේ එක්කෙනෙකුට තව කෙනෙකුට වැඩි පුළුවන්. මෙන්න මේ උසපැනීමට පුරුදු වෙච්ච ඇටියට රීටිහා ගියාට පුළුවන් මේ රීටිපැනීම කියලා තරඟයක් තියෙනවා. රීටක් ආධාර කරගෙන අර උස්ස සාමාන්‍ය පයින් උස වගේ දෙකක් දෙකමාරක් වැඩියෙන් උඩ බහින්න පුළුවන් රිටක ආධාර කරන එකට අපි රිටි පැනීම වෝල් වෝල්ට් කියලා ඉගෙන ගන්නවා. ඉතින් ඒ තරඟේ අරිට වැඩිය උත්කෘෂ්ටයි. බලන්න ඇයට බොහොම ආශහිතනවා. මොකද අරිට වැඩිය ලොකු සප්පයිනවා රිටක ආධාර කරගෙන. ඉතින් අපි ගිහිතුවොත් මේ තරඟ කරලා මේ දිනන ක්‍රීඩකයා ඒ තමන්ගේ ජයග්‍රාහී පැම්ම බැනීමට ක්‍රීඩක් කොච්චර ආධාර කරනවද කිව්වොත් එයා ඒ පොළවෙන් ගැම්ම ගන්න ඒකෙන් විදලා වගේ උඩට යන්න ඒ රිට ඉතාමත්ම දක්ෂ විදියට පාවිච්චි කරලා රිටේ උඩරීම කෙළවරට ගිහිල්ලා රිට විසිකිරීමෙන් රිට පොළොවට තියලා තද කරලා රිට විසිකිරීමෙන් තමයි අන්තිම ගැම්ම ගන්න. හරියට වෙලාවට යනකම් රිට පාවිච්චි කරන දැනගන්න ඔතන අන්තිම බිඳුවේදී රිට විසිකිරීමෙන් ගන්න ගැම්මෙන් තමයි පොල්ලෙන් එහා පැත්තට පයින්. එතකොට මේ අන්තිම දැල්ලට යනකම් රිට පාවිච්චි කරලා ඒක කියන්න පුළුවන් ශාසවා පුඤ්ඤභාගියා උපදිවේපක්කා වගේ පොළොවට බර දීලා පොරවෙන් ගැම්ම ගන්න අවස්ථාව තමයි රිටින්. ඒ රිට විසිකරන අවස්ථාව ලෝකෝත්තර අවස්ථාව. මේ වෙලාවේදී යෝගාවචරය තමන් විසින් අන්තිම මොහොත දක්වාම උනන්දු කරවු මේ දේ ඉවත ලෑමෙන් තමයි මේ විමුක්තිය කියන එකට නිදහස කියන එකට යන්නේ. ඉතින් මේක සාමාන්‍ය ලෝකයේ මම නිදර්ශනයක් අරගෙන පෙන්නුවේ අර ඉහළට මයන්ට උදව් කරපු රිට විසිකරන්න දන්නේ නැත්නම් කවදාකවත් දිනන්න බෑ. ඉතින් මේකට අපි කියන්නේ ඉනිමකට පයින් ගෑමේ ප්‍රතිපත්තිය කියලා. ඉතින් මේක ඉදින්දා ජීවිතේ වැඩවලදී තියෙන්නේ බොහොම පහත් බොහොම නීච වැඩක් තමයි ඉහළට යන්න උදව් කරපේක විසිකරලා දාන්නේ. නමුත් මේ නිසන්වනේ අධිකල දැන් අවුරුදු 45ක් විතර යනවා අර පැරණ චිත්‍රයක් තියෙනවා අන්නේ චිත්‍ර ගියා බලනද උඩට යන්න උදව් වෙච්ච ඉනිමකට පයින් ගහපු කතාව ඒක ඇඳලා තියෙනවා. උඩට පයින් ගහලා තමයි කඳ උඩට ගියේ ආයේ එන්නේ නැහැ කියන්නේ. අන්නේ වගේ මේ මාර්ගාංගයත් සමාධිච්ච මාර්ගාංගය වඩන වෙලාදීක බොහොම සාදරයෙන් ප්‍රේමයෙන් තනා වඩාගෙන ගිහිල්ලා ඒකේ අවසාන කෘත්‍ය කරනකොට ඒකත් අල්ලු කරලා යෑමක් තමයි මේකේ තියෙන්නේ. ඒ නිසායි අවසානයේදී පෝල් වෝල්ට් කරනකොට රීට විසි කරලා බාරකින් යාපතර පයින්නා වගේ ඒ සිද්ධිය ඉතාමත්ම ආශ්චර්යවත් අපූර්ව සිද්ධියක් බවට පත් වෙනවා. ඉතින් මේක සරුවචනාංශේ ලෝකයේ තියෙන තර්ක ප්‍රඥාය ඉක්මවලා උන්වංශයෙන් තෝදා ගන්න තියෙනවා ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන සම්මා දිට්ඨිය ලෞකික පැත්තකුත් තියෙනවා ලෝකෝත්තර පැත්තකුත් තියෙනවා ලෞකික පැත්තේ කෙළපැමිනීම තමයි ලෝකෝත්තර தત્වේ ලෝකෝත්තර தત્වේදී ලෞකික පැත්තේ දක්වපු ආකල්ප වලට ආත්පසම වෙනස් ආකල්ප වර්ගයක් දක්වනව නෙවෙයි දැක් වෙනවා. මේකයි බුද්ධ ආගමේ අනිත් ආගම් වලයි තියෙන ප්‍රධාන වෙනස. අනිත් යෝගේ තියෙන ඒකාකාරී ක්‍රමයකට අනික මේක නේ අවසානයේදී බුදුමාකාර විප්ලවීය රැඩිකල් වාදී ක්‍රමයකට යනවා. ඉතින් ඒ නිසා සම්මා දිට්ඨිය ගැන ඉගෙන ගන්නකොට චත්තාරීසක සූත්‍රයේ අපිට ਸਰුවචනාංශය ආර්දනා කරනවා මේ සම්මා දිට්ඨි ಜಾති දෙකම ඉගෙන ගන්න ඕනේ. පළවෙනි එක තමයි සාසව පුඤ්ඤ භාග්‍ය උපදිවේපක්කා මේ ලෝකෙට ඇයිටි සාස ආත්‍රවතයිද පිං වඩන භව භෝග සම්පති ලබා දෙන සම්මාදිට්ඨිය. දෙක තමයි අරියා අනාසව ලෝකුත්තරා මග්ගංගා. ඉතින් අද මාතෘකාව අපි තියාගත්තේ කතමෝච භික්කවේ සම්මාදිට්ඨි අරියා අනාසව ලෝකුත්තරා මග්ගංගා. මේ විදිහට අර ඊයේ උරීටි පණින්න පුරුදු කළා ඒ අවසානයේදී ඒ රීටින් වැඩේ අවසාන කරලා දෙරීට විසි කළා එහා පැත්තට පණින අවස්ථාවේදී ඒක ਸਰවඥතාඥානි ਸਰවඥාසි විස්තර කරන්නේ යාකොබික්කවේ අරිය චිත්තස්ස අනාසව චිත්තස්ස අරිය මග්ග සමන්ගිනෝ අරිය මග්ග භාවේතු මේ දැනගෙන දැන් මේ මම වඩාගෙන යන්නේ මිච්ඡා දිට්ඨිය ප්‍රහාණය කරලා වැරදි අදහස් ප්‍රහාණය කරලා හරි පැත්තට හරි දැක්මට යොදාගෙන ඉන්න ගමන් මේ ජීවිතේදී මම නිවන් දකින්න ඕනේ මේ ජීවිතේදී මම කෙලස් කපන්න ඕනේ කියලා විශාල මෙහෙයුමකින් විශාල එල්ලේකින් විශාල යෙදවුමකින් ඉන්න කෙනාට විතරයි මේ අරිය චිත්තස්ස අරිය මේ අනාථව චිත්තස්ස කියන එක මේ ආර්ය හිතක් කියන එක මේ ජීවිතේ ලැබිය හැකි අනාශ්‍රව හිතක් මේ ජීවිතේ ලැබිය හැකි ඒ වගේම අරිය මග්ග සමන්ගිනෝ මම මේ භාවනා කරන්නේ නිකන් හුදු මිනිසුන්ට කියපාන්න නෙවෙයි එහෙම නැතුව වෙන භවභෝග සම්පත්‍ය සඳහා නෙවෙයි මේ අරිය මාර්ගය සමට හාද වෙන්න යාළු වෙන්නයි ඒ වගේම අරිය මග්ගයේ වඩන්නයි කියන මෙන්න මේ විදිහට ඒ සම්මාදිට්‍ය වඩන කෙනාට එන්න කසක වෙන්න පටන් ගන්නවා මේක කළ යුත්තක් දැම්ම කළ යුත්තක් සර්වචනංශික නිදර්ශනයක් වශයෙන් කියනවා ඉසගිනි ගත්තකු ඒ ගිනි නිවන්න යනකට වැඩියෙන් මේ භාවනාවේ සම්මාදිට්‍ය වැඩිවීමට යෙදෙන්න ඕන. ඉතින් මේ භාවනාවට පෙළඹෙන බොහෝ දෙනාගේ බොහෝ දෙනෙක් මගදී මේක අතාරිනවා. ඒක එදත් එහෙමයි අදත් එහෙමයි. ඉතාමත්ම කලාතුරකින් කියනකොට තමයි මෙච්චර වෙහෙස දුක දරාගෙන මේ කරගෙන යන වැඩි මුදුන් පැමිණවීමක් කියලා පැමිණවීමක් කරන්න පුළුවන් වෙන්නේ ඒකලෝ අවුරුදු උත්සවයේදීම තියෙන ඔය ග්‍රීස් ගහ තිබ්බාම විශාල පිරිසක් දඟලුවාට අන්තිමට එක මිනිහයි ඔය කොඩිය ගන්න. අනිගොල්ලගේ තාටමන දඟලීල නිසා ග්‍රීස් ගහ සුද්ධ වෙනවා. අර මනුස්සයත් මුලකින්දලා මහන්සි වෙන අන්තිමට ඒ මනුස්සයා තමයි උඩට නැගලා මේ කොඩිය ගන්න. එයාට විතරයි තෑග්ගක් ලැබෙන්නේ. ඉතින් අර බලනින කටියට විනෝදයක් හම්බෙනවා අනික කටියක පස්ස බිම යන එක තමයි වෙන්නේ. ඉතින් භාවනා කරන්න ගියලත් පස්ස බිම යන ගන්න පිටිස දැන් ඉසට වැඩි. ඒ මොකද හේතුව වැඩි කොටස භාවනා කරන. නමුත් යම් දවසක යම් කිසි කෙනෙක් ඒ පිටිස අතරින් කැපිපෙන්නලා මේ කියන විදිහේ කෙලපැමිච්ච සම්මා සමාධිය සම්මාදීත්‍යයක් ඇති කරා නම් එයත් මේ දීයන්නාසිකේ ආශිර්වාදයක් ලබාගෙන අවිලා පොට්ට chance එකට කරනවා නේ ඔටිසල කරලා කලපුරුද්ද අහපුරුද්ද දැකපුරුද්ද අනුව තමයි කෙරෙන්නේ. ඉතින් සා අද අපි මේ භාවනා කළා සමාඩ වරදින්න ඉඩ තියෙනවා. නමුත් ඒක අහක යන්නේ කවදා හෝ ඒ නියම ලෝකෝත්තර මාර්ග සමාධිය ලබන්න සමාධිය ලබන්න මේ උදව් උපකාර වෙනවා. ඉතින් සා සරුවචනාංශේ සාලෝහිත නෑයින්ට මිත්‍ර අමාත්‍යවරුන්ට මේක කියලා දෙන්නේ කියලා කියනවා. පුළුවන් ප්‍රමාණයෙන් මේක උත්සාහ කරන්න උත්සාහ කරලා මේ සම්මා දිට්ඨිය ඇති කරගත්තේ නැත්නම් ඒ පුද්ගලයා යම් හේකින් සම්මා දිට්ඨිය මේකයි මිච්ඡා දිට්ඨිය මේකයි කියලා දන්නේ නැත්නම් තමන්ගේ ක්‍රියාපිළිවෙලේ මේ සම්මා දිට්ඨිය වෙනුවට මිච්ඡා දිට්ඨිය නම් තියෙන්නේ ඒ පුද්ගලයා කරන හැම ක්‍රියාවකින්ම වචන කරන හැම වචනකින්ම හිතන හැම හිතවිල්ලකින්ම එයාගේ මිත්‍යා දෘෂ්ටිය පේනවා. ඒක මේ මිනිස්යාගේ දුක පිණිස, අහිත පිණිස, අකාන්තිය පිණිස, අහිත පිණිස හිටිනවා. මිත්‍යා දෘෂ්ටියේ සහිත මනසක් ඇති පුද්ගලයාට කවදාකවත් මොන්නම දේ කරත් හිත පිණිස, කාන්තිය පිණිස, දුක පිණිස, සැප පිණිස පිහිටන්නේ නැහැ. ඒක මේ කවුරක් කරන දෙයක් නෙවෙයි මේ සෑම දෙයක් පටන් ගන්න. හිතෙන් ඒ හිතේ සම්මාදිට්ඨිය වෙනකොට මිච්ඡාදිට්ඨිය නම් තියෙන්නේ. ඒ මිච්ඡාදිට්ඨියම තමයි ක්‍රියාවෙන් වචනයෙන් හිතෙන් එළි වෙන්නේ. ඒක හැම වෙලාවෙම දුක පිණිස හිටිනවා. ඒකට සර්වඥාන්සේ උදාහරණයක් වශයෙන් දෙන්නේ කරවිලැටයක් පොළවේ හිටවුවාම කොහොඹ ඇටයක් පොළොට හිටපුවාම ඒක උරා ගන්නා තාක් උරා ගන්න ඕජාව චිත්ත පිණිස හිටිනොයි කියන්නේ. ඒ හිටවුවේ ඇටේ හැටි. ඒ වගේ තමයි මිහිරි අඹපලයක් හෝ ජම්බුපලයක් හෝ හිටෙව්වොත් ඒක උරා ගන්න ඕජාව මිහිරි පලයක් ලබා දෙනවා. ඉතින් අපි එසේ වූ මේ සම්මාදිට්ඨිය මිච්ඡාදිට්ඨිය හඳුනාගන්නේ නැතුව මේ වැඩ තියෙනවා යුතුයකම් තියෙනවා අපිට කරන්න වෙලාවක් නැහැ කිය කියා මාරපාක්ෂික වචන කිය කිය හිටියට මිත්‍යා දෘෂ්ටියක් සමග බුදියා ගන්න මිනිහා මිත්‍යා දෘෂ්ටියක් සමග අවදි වෙන මිනිහා හැමදාම කරන කින හැම දෙයකින්ම කරවිල ඇටේ හිටවපු මනුස්සයට වෙච්ච දේ වෙනවා. ඒ නිසා සංවේගය පහල කරගන්න ඕනේ. අපි මට මං අනුකම්පාවෙන්ද මේ දවස ගත කරන්නේ. මේ ජීවිතය ගත කරන්නේ. මේ දෙන ආදර්ශය එහෙමද? වගේම අපේ දරුවන්ට අපි නියම දිව යුතුයේ අනුකම්පාව දෙනවද? අනේ මොනවා දුන්නත් දෘෂ්ටි සකස් කළ දුන්නේ නැත්තම් අහේනිය පිණිස හිටිනවා. අහිත පිණිස හිටිනවා. අකාන්ති පිණිස හිටිනවා. දුක පිණිස හිටිනවා. ඉතින් අන්න මේ විදිහට බලනකොට මේ සම්මා දිට්ඨිය ක්‍රමික වර්ධනයක් හරහා තමයි මේ මාර්ග සම්මා දිට්ඨිය බාටපත් වෙන්නේ මාර්ග සම්මා සමාධියක් බාටපත් වෙන්නේ. අපි ඊයේ දර්ශනයක් වශයෙන් ගත්ත ඒ අනුගහිත සූත්‍රයේදී පෙන්වන ඉස්ලාම කෙනෙක් ඇති කරගන්නේ හොඳක් කෙරුවොත් හොඳක් සිද්ධ වෙනවා නරකක් කෙරුවොත් නරකක් සිද්ධ වෙනවා කර්මේශා කර්මඵලයේ පිලිගන්නා වූ කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය. ඒක තමයි බෞද්ධෙක් වෙනකොට ඉස්සලාම අපිට හම්බ වෙන දේ. බෞද්ධයන්ගමුත් වැඩි පිරිසක් මේකවත් පිළිගන්නේ නැහැ. ඒ දෙයයන් පස්සේ යනවා අවස්ථාවාදී වෙනවා යමතිතුමාගේ ලියුමක් ඉල්ල ගන්නවා මන්ත්‍රීතුමාගේ ලියුම් හොයනවා ඒ තමන්ට සුදුසුකම් නැති උනට පන්දමකින් කරන්න පුළුවන් වෙයි කියන. නම් කියලා තියෙන දරුවචනාංශය අපිට කර්මේශා කර්මඵලයේ අදහනවා නම් අපිට අවස්ථාවාදීන් වෙන්න බෑ අපිට බ්ලැක් බයි චාන්ස් නෑ මේක සිද්ධ වෙන්නේ ඒ හේතුඵල ධර්මයක් අනුව අපි රැස් කරනද කර්මක මේකට අපි වෙන කොච්චර උපක්‍රම කරත් ඒ වයින් හම්බෙන ප්‍රතිඵල ඉතර යාදෙන දේවල් නෙවෙයි ඒ නිසා බෞද්ධයන්ගේ වැඩපිළිවෙලේ පවා මේ බාහිරේ අය ගැන විශ්වාසයේ තබමි නානා ආකාර ලාමක දේවල් ගැන විශ්වාසයෙන් තබන්නේ ඒ බෞද්ධය කියලා ගන්න පිටිසි පවා මේ කම්මසගතා ඥාන සම්මාදිච්චි අවබෝධයේ සැක හිතන තුරුයි. ලෝකේ ගැන ගත්තොත් නම් ඉතාමත්ම සෝචනීයයි. අඩුගානේ බයලජ්ජාවවත් නැහැ. ඒකනම් සීලෙවත් නැහැ. ඉතින් යම් කිසි කෙනෙක් මේක දැනගෙන මූලික සම්මාදිට්ඨිය වශයෙන් කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය ඇති කරගත්තා නම් අපි ඒක ඉගෙන ගත්තේ නැසට සීලයක් වෙනස හික්මීමක් වෙනස බයලජ්ජාවක් වෙනස හිටිනවා. ඉතින් ඒකට යම් ලොකු කැපකිරීමක් කරන්න එපා. ඒ වැනි කලකල දේ පළපළ දේ කියලා පිළිගන්න මනුසයට ලොකු කැපකිරීමක් කරන්න. ආන්නේ කැපකිරීම කරනකොට මෙලවදීම අධ්‍යක්ෂයගේ පරිලෝකීය අධ්‍යක්ෂ නැහැදී අපි පැත්ත කර තිබ්බත් මෙලවදීම අධ්‍යක්ෂය හැකි කොටස තමයි තමන්ට හතරාකාර බයකින් නිදහස් වෙන්න පුළුවන්. අත්තානුවාද බය, පරානුවාද බය, දණ්ඩ බය, උදුග්ගති බය කියලා තියෙන බය හතරෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒ නිසා නිතරම සර්වඥාන්සේ භික්ෂුන් වහන්සේලාට මතක් කරලා තිනවා කච්චිනිකෝ මේ අත්තා සීලතෝන උපවදතිටි අභික්කවේ අභින්නම් පච්චවේකී දාබා භික්ෂුවක් හැම වෙලාවෙම කල්පනා කරලා බලන කෙනා නිතර නිතර මගේ ශීලයෙන් මට මගේ හිත උපවාද දෙනවා කියලා හිත දෙස් දෙනවා මම මේ ශීලන්ත කෙනෙක් ඉදිරියට පෙනී හිටියාට මම මගේ ශීලය තියනවාද කියලා කච්චිනිකෝමේ සම්බ්‍රක්මචාරී විඤ්ඤු සම්බ්‍රක්මචාරී ශීලතේවන උපවදන්තිති ප්‍රබ්බජිතේන අබුද්ධම් පච්චවේකිතව. ඒ වගේම මං වටේ ඉන්න සබ්‍රක්‍මචාරින්ව හසලා මට සීලෙන් උපවාද කරනවා නම් ඒක සංඝසෝබන ගතියක් නෙවෙයි. ඉතින් මේ සංඝයාට මේ විදිහට බුදුහාමුදුරුව තමන්ගේ අතිජාත දරුවන්ට වගේ උදව් කරන එක ජීවත් මතක තියාගන්න ඕනේ. නම දවසින් දවස දවසින් දවස මේ සීලයේ කම්මසකත ඥාන සම්මාදිට්ඨියේ ඉදිරියට දෙන්නේ එහෙම නැත්නම් වනචර අශීලාචාර නැහැදිච්ච කම්ම සම්මෝහයටද වැටෙන්නේ කියලා. මුචි මේකදී මේ ආගමික නායකයෝ මේ අනික් කට්ටිය කම්ම සම්මෝහණයෙන් වළක්වන්න ලොකු ප්‍රයත්න කරනවා. සර්වඥසේ කිසිම තැනක කිසිම ආගමක නියකායකට එහෙම කොන්ත්‍රාත්තයක් බාර දීලා නැහැ. තමන්ටයි බාර දීලා තියෙන්නේ තමන් සීලයෙන් ඉදිරියට යනවාද? තමන් සීලේ නිසා අනුන්ගේ බැනුම් අහනද කියලා තමන් කල්පනා කරනවා මිස කිසි කෙනෙකුට කිසි කෙනෙක් ගැන වගකීමක් වගකීමක් දීලා නැහැ. ආයතනක් තියෙනවා සර්වඥතාඥානි. එහෙනම් යම් කිසි කෙනෙක් ඒක දන්නවනම් කර්මීසා කර්මඵලයේ අනුව කල කර දේ ඵල ඵල දේ සිද්ධ වෙනවා මම එන්නේ සීලචාර වෙනවනම් ඒ පුද්ගලයා අර දැන් කාලේ වචන කරන අසහනෙන් තොර පරිසර දූෂණයෙන් තොර චිත්ත දූෂණයෙන් තොර පුරවැසික් පාටපත් වෙනවා අඩු වෙන්න පටන් ගන්නවා සමහරවොන මේ වගේ බාහන මැද අතරට පැමිණීම මැටි තමයි තියෙන චිත්ත රෝග මානසික රෝග කායික රෝග දුරු කරන්න මොකද හොඳටම තේිනවා මේ ඉන්න කාලේ සිල්පත කඩන්න හම්බ වෙන්නේ ඒක ඒක මතක ඉන්න මුළු ජීවිතේම මම මෙච්චර කාලයක් දැක දැක දන දන සිල් රැක්කා. ඒකත් මහ ලොකු දෙයක්. ඊට පස්සේ තමයි යාට මේ සීලක හිටියේ කෙනාට පමණයි සීලේ පිරිසුදුකම කියන්නේ කය වචන දෙකේ පිරිසුදුකම මේක ඇති කෙනාට පමණයි මේ හිත හදන්න නැතුව කය වචන හැදුවට ඒකේ කෙලවරක් නැහැ කියලා. වෙන විදිහට කියනවා කය වචන හැදිලි යා දෙන්නේ නැහැ හිත හදන්න නැතුව. අභිශීලත් කෙනෙක් උපාසක කෙනෙක් උපාසිකාවක් වගේ හිටියට සුදු වැලි මලවක වාඩි වෙලා හිටියට සාන්ත දාතව පේනට හිතේ රාගය තියෙන ඉඩ තියෙනවා. හිතේ ද්වේෂය තියෙන ඉඩ තියෙනවා. මෝහය තියෙන ඉඩ තියෙනවා. නිජබඳ තියෙන ඉඩ තියෙනවා. ඉතින් එතකොට අර කාය වචන දෙකේ කරන දුෂ්චරිත නම් පේනවනේ අනුණ්ඩ. රණමතර හිතේ මතුවෙන පරිඋත්ථාන මට්ටමට මතුවෙන කෙලෙස් ශීලයක් කැඩීමට හේතු වෙන්නේ නැති නිසා අනුන්ට පේන්නේ නැහැ. නමුත් තමන්ට පේනවා. මෙන්න මේ දෙක තමයි වීතික්‍රම කෙලෙස් සහ පරිඋත්ථාන කෙලෙස් දෙක අතර ඇති වෙනස. වීතික්‍රම කෙලෙස් කෙලෙස් වීතික්‍රමණය වෙනකොට උල්ලංඝණය වෙනකොට තව කෙනෙක් දකිනවා. නමුත් පරිඋත්ථාන කෙලෙස් කියන හිතේ ඇති වෙන මේ නීවරණ ටික අනුන්ට පේන්නේ නැහැ. තමන්ට පේනවා. අන්නේ අනුන්ට නොපේන තමන්ට පේන මේ කෙලෙස් සංසිඳෙවිට ගන්න ප්‍රයත්නයේට කියනවා සමත භාවනා කියලා මේක කවදා හරි ජයගත් දවසට ඇති වෙන සම්මාදිට්ඨිය කියනවා සමත සම්මාදිට්ඨිය කියලා. මේක තවත් පැත්තකින් කියනවා නීවරණ කපා හැලීමෙන් ධ්‍යානංග 15 වීමෙන් ඇති වෙන උපචාර අර්පණ සමාදි කියලා. මෙතෙන් නොටේ පුද්ගලයා ඒකාන්තයෙන්ම ආගමනුකූලයි ආධ්‍යාත්මිකයි යෙදී ධර්මයේ ගත කරන කෙනෙක්. මොකද ගී ජීවිතයක තියා අරණ්‍ය වාසික පැවිදිලා ඉන්නකොටවත් මේ ධ්‍යානයක් නඩත්තු කරනවා සමත සමාධියක් නඩත්තු කරනවා කියන එක එච්චර සෙල්ලමක් නෙවෙයි. ඒක නිකන් දී යටින් ගින්දර ගෙනියනවා වගේ වැඩක්. එහෙම නැත්නම් තනි කඹේ ඇවිදින්න වගේ වැඩක් දිගට පවත්තන එක. මේ ආටුවචාරින් වංශලා පෙන්නනවා දුවන අශ්වයෙක් උඩ අලුපෝල් ගෙඩියක් තියන හදනවා වගේ වැඩක්. ඒ තරම් දුෂ්කර ජීවිතේ යම් ආකාරයකට හිත විනාඩි 5ක් 10ක් 15ක් 20ක් මේ කියන විදිහට නීවරණයන්ගෙන් තොරව තමන් මෙනෙහි කරන අරමුණේ භාවනා කරන අරමුණේම පාත්තන්න පුළුවන් නම් ඒක ලොකු හාස්කමක් ඒක ලොකු ආශ්චර්යයක් ඒක ලොකු උත්තරී මනුෂ්‍ය ධර්මයක් කියලා මේක සර්වඥාන්සේ සදාන් කළා කියලා. ඉතින් ඒදා ඒතාක් මේ සම්මා දිට්ඨිය කියන්නේ ආසාව පුඤ්ඤ භාගිය උපදි වේපක්කා. මෙතනින් දැන් මේ පුද්ගලයා සමත භාවනා කරමින් ඉන්න පුද්ගලයා නැත්නම් සමත සමාධිය ඇති කරගත්ත පුද්ගලයා විපස්සනාවට හැරෙනවා. මේක මුළු භාවනා වැඩමුළුව පුරාම නැවත නැවත සාකච්ඡා කළ යුතු ප්‍රශ්නයක්. මේමනේ හත් අට සැරේ කිව්වත් උඟ දෙනෙක් මේක තේරුම් අරගෙන තියෙන්නේ අමුතුම රටාවල් අනුව. ඒක හොඳට හිතනවාද නරකට හිතනවාද කියලා කියන්න අමාරුයි. නමුත් මේ සමත්ත සම්මාදිට්ඨිය ඉඳලා විපස්සනා සම්මාදිට්ඨියට හැරෙනකොට එතනදී තමයි මේ ලෞකික වූ සම්මාදිට්ඨිය ලෝකෝත්තර වූ සම්මාදිට්ඨියක් බවට හැරෙන්න පළවෙනිම වංගුව ගන්න. ඒ ඇති කරගන්න විපස්සනා සම්මාදිට්ඨිය සර්වඥාන්සේගේ වචනෙන්ම සඳහන් කරනවා නම් ඒක පඤ්ඤා පඤ්ඤේන්ද්‍රියම් පඤ්ඤා බලං ධම්මවිචේ සම්බොජ්ජංගං සම්මාදිටි මග්ගංගං කියන වචන ටිකෙන් තමයි සඳහන් කරන්නේ. මේ විපස්සනා පැත්තට හැරෙනකොට සම්මාදිට්ඨිය තෙදගැන් වෙනවා, ඔප්නැං වෙනවා, කාර්යක්ෂම වෙනවා, බලවත් වෙනවා, අන්නරයක් හිරිනවා. අන්නේ පන්නරය පඤ්ඤා පඤ්ඤේන්ද්‍රියම් පඤ්ඤා බලම් ධම්මවිචේ සම්බොජ්ජංගං සම්මා දිට්ඨි මග්ගංගං කියන එකෙන් තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් එතකොට මේ යෝගාවචරයට අර සීලයක පිහිටීමෙන් ඇතිවෙන කම්ම සම්මෝහය අයින් කරලා ඇතිවෙන කම්මස්සකතා ඥාන සම්මා දිට්ඨි ආලෝකයට වඩා නීවරණ ධර්ම දුරු කිරීමෙන් ආම්බ වෙන ඒ සමාධි ආලෝකයට වඩා ඥානයට වඩා විශිෂ්ට වූ විපස්සනාමය ඥානයක වර්ධනයක් සිද්ධ වෙනවා. මේක කිසි ආගමක කතා කරන්නේත් නැහැ, විස්තරයක්වත් නැහැ, මේකට සමීකරණෙත් නැහැ. නමුත් හොඳට මතක තියාගන්න බෞද්ධය පවා අනිකුත් ආගම් වල ওই කියන විදිහේ කම්මස්සකතා ඥාන සම්මාදීච්ඡයට හුරු බුද්ධ ආගමෙන් කොපි කරගත්ත මොකද්ද මායාවක් කරනවා. ඒ වගේ තියෙන දෙයයන් ආශි මෙහෙම නීති දාලා තියෙනවා වරකපල්ලයි කියලා මේ අනපනක් තියෙනවා. හැම ආගමෙම තියෙන. ඇත්තටම මෑත කාලේ හොඳම ආදර්ශය පෙන්වන්නේ මුස්ලිම් ආගම. ලෝක විශාල වශයෙන් මේ වෙනකොට පැතිරිමින් තියෙනවා. හරියටම කියනවා මේ වෙලාවට මේක කරන්න ඕනේ නැත්නම් කසයක් අරන් ගහන්න. මේ මෑතකදී ඒ සෞදි අරාබියේ දුකෝද කොරියන් එම්බසි කේ වැඩ කරන මුස්ලිම් නොවන මිනිස්සෙක් පාරේ ගමන් කරමින් ඉඳලා තිනවා සිකුරාදා දවසක. එතකොට මේ මුල්ලා කෙනෙක් ඇවිල්ලිවටලා සිකුරාදා පාරට බහින්න තහනම්. අර මෙන්න කසෙන් ගහලා. දන්නේ නැහැ මුස්ලිම් දන්නේ නැහැ කොරියන් දන්නේ නැහැ තහනම් ප්‍රතිකාරය මිනිස්සු හොන්දටම අර මනුස්සට ගහලා. ඉතින් නඩු. දැන් කවුද වැරදිකාරයා? මුස්ලිම් ආගම හැටියට සිකුරාදා පල්ලියේ ඉන්නවා. ඒ ඔරසං කියන වෙලාවේ ඔල්ලෝ අර කෑ ගහන වෙලාවට බෙල්ලමිරික වගේ කෑ ගහILL කෑ ගහන ආහන්නේ වෙලාවට පාරේ හිටියොත් එම ගහනවා. ඊමණ ඒව මොනක්වත් දන්නේ නැහැ. තානපදීසේ වෙඩි ගියා ආල්ලගෙන ගහලා හොඳටම අර තමන්ට නීති දාන්න අපි. දැන් නඩු. තව සුද්ධියක් ගිහිල්ලා සුපර් මාකට් එකේ දණිස් දෙකට තුරට කොට ගවුමක් කනගෙන තොර තොර ඉඳද්දි ඒකේ ඉඳලා තියෙනවා මේ ඔය ආයතෝල්ලා කෙනෙක්. අර කෙල්ලට කසෙන් ගහලා එරටොල්ලල තහනම් මේ ඕන නැති ඇඳුමයි. හරි හොඳට කරාටි දන්න කෙනෙක් අර වැටෙන්නම ගහලා. උපමාට් එක ඇතුළෙදි ගහලා දෙනවා අත තියන්න බෑ. ඒ ඇමරිකන් නීතිය හැටියට කවදාකවත් කාගවත් තැනකට පොලිසියටවත් අත තියන්න බෑ. අත තිබ්බොත් ඒක කිරිමෙල් නඩුවක්. අනිත් වගේ තද්ද බල නීතිය තියෙනවා. ඇත්ත ලංකාවට දැම්මම හොඳයි කියලාත් මට හිතෙන වෙලාව. මොකද අපි එකේ මොකක්වත් නැහැ නේ. උඹට ඕන නම් සිල් ලකපන් නැත්තම් නිකන් හිටපන් කියලා දීලා තියෙනවා. ඕසෙට සිල්ලකින් ලා බාරගත් ආමඳුරොත් පිස්සු කෙලිනවා බුද්ධ සාසන අමාත්‍යංශත් පිස්සු කෙලිනවා ඔක්කොමලා ඉතින් දෝරේට ගන්න ලෝකයක් තියෙන්නේ මේ ජීටි කක් වෙනස් බුරුමේ බුරුමේ තියෙන හමුදා රජයා ඒ සෙල්ලම් කරන්න දෙන්නේ කිසිම ගෑනුමෙකුට කොට ඇඳුම් තහන හෝටල් රස්සාව තහන රජෙයිම තහන කිසිම ආකාරයක පත්‍රයක කාන්ත රූප වෙනද ප්‍රදර්ශන සඳහා වෙනද ප්‍රචාර සඳහා පත්කිරීම තහනම් බුදු පිළිම දැක්වීමත් තහනම් අපේ ලංකාවේ දෙකම කැත විදියට පාවිච්චි කරනවා බුදු රූපෙත් කැත විදියට පාවිච්චි කරනවා හෙලිවල ගෑනුන්ගේ රූපත් කැත විදියට පාවිච්චි කරනවා නමුත් මේක කෙනෙකුට දීලා තියෙන නිදහසක් ඒ වැරදිට පාවිච්චි කරොත් ඒ පුද්ගලයා වග වෙන්න ඕන අනේ එතනදී සෑහෙන මිනිස්සුගේ ශිෂ්ට ගතිවල හැදිච්ච ගතිවල මහත්ම ගතිවල කැපිපෙන් ඉඩක් තියෙන මේක ਸਰුවචනාංශික තියෙන සුවිශේෂත්වයේ තමයි ඒ පුද්ගලයා දැනගෙන කරන එක. ඒ සඳහා ਸਰුවචනාංශේ අනුකයිත සූත්‍රයේ සඳහන් කරတဲ့ මේ පුද්ගලයන්ට බණ කියලා දෙන්නේ කියලා. සුත්තමේ වශයෙන් දෙන්නේ කියලා තියෙනවා මේ විදිහට අනාචාර වැඩ කෙරුවොත් අශීලාචාර වැඩ කෙරුවොත් තමනු අනුව කෙලසෙනවා ඒක නිසා පුළුවන් තරම් මේ ශීලයෙන් සංවර වෙන්න ඉතින් සාකච්ඡා කරන්න කියනවා සාකච්ඡා කළා පෙන්ලා දෙන්න කියනවා අද විශාල වශයෙන් පැතිරෙන මේ අසහන රෝගය පරිසර දූෂණේ ප්‍රධාන දේ වෙන මොකක්වත්ම නෙමෙයි සිල් නැතිකම බයලජ්ජ නැතිකම ඒක දෙයි තියාගත්තොත් තියෙන කෙනාට අරසව තියෙනවා ඒක මේ විදිහට කියတဲ့ කොච්චර සමාජයේ පිරිසිලා හිටියත් කෙලසිලා තියුණත් ඒ නැහැදිච්ච gedara හැදිච්ච දරුවා අම්මපලා වැරදි වැඩ කරත් එයා සීලක හිටියොත් ඒ පුද්ගල හොයාගෙන යාට අවශ්‍ය කරන උපදී සම්පති ලැබෙන අතර සීල කඩන එකකට අවශ්‍ය කරන ප්‍රතිපදාවට කරදර ලැබෙනවා. එහෙම නැත්නම් ඒ කවි පාක ලැබෙනවා. ඒ වගේම යම් කිසි කෙනෙක් අදිෂ්ඨාන පූර්වක සීලය රකින්නවා නම් බ්‍රහ්මයාටවත් බෑ වළක්වන්න. නෝන්ජල් කොණ්ඩ පැණි පිට නැති පන්න නැති ඇත්ත තමයි කියන්නේ අපි ඉන්න සමාජයේ අද සිල් ලකින්න බෑ කියලා. සීල එහෙම මේ ලෝකේ ඉන්න කාටවත් කොහොල්ලන්න පුළුවන් දෙයක් නෙමෙයි දැනගෙන කරනවා. ඒ සඳහා සාකච්ඡා කරනවා. ඊට පස්සේ යාට සීලේ රැකලා සීලේ නොරකින්න කාලේ සහ රකින්න කාලේ දෙක අතර වෙනස පෙන්වන්න ආරින්න කියනවා. මගේ ජීවිතේ මම අවුරුදු 26 වෙනකන් ශිල්පද කැඩීම විනෝදාංශයක් කරගෙන ආ විශයයේ ඉඳලා දැන් යන්නේ මගේ අවුරුදු 60 මේ කාලේ සිල් ලැකීම විනෝදාංශයක් කරන යනවා හරි වෙනසක් මගේ ජීවිතේ මම අත්දකිනවා. එතකොට මන්ට පේන්නේ බුදුහාමුදුරන්ගේ තියෙන පුරුෂ ධම්ම සාර්ථී ගුණය. අවුරුදු 2600කට පහළ වෙච්ච කලින් පහළ වෙච්ච හැතැම් 1000 ගණන් ඈත පහළ වෙච්ච මහා පුරුෂයෙක් මගේ ජීවිතේ හැඩ ගහලා අඹලා සකස් කරලා තියෙන හැටි අපූර්වයි. මෙන්න මේ කාරණා තුනෙන් අනුග්‍රහ කරපු කිනාට ශීලක පිළිදලා බණ අහලා ධර්ම සාකච්ඡා කරපු එකනාට කුසල ඡන්දයක් පහළ වෙලා මේක කර බලන්න ඕනේ මම ටිකක් වාඩි වෙලා බලන්න ඕනේ ආනපානේ කරලා මම ටිකක් සක්මන් කරලා බලන්න ඕනේ මම මේ ඉදිනදා ජීවිතේ සත්‍ය පිටවන්න ඕනේ කියලා හිතක් ආවනම් වෙන මොකක්වත් නිසා නෙවෙයි මේ සුතේ නිසායි මේ සාකච්ඡාව නිසායි මේ ශීලේ නිසායි එකෙන්නේ. ඒකේ ඒ පුද්ගලයාගේ ලාභය ශාසනෙත් ලාභය. ඉතියේ පුත්කල සත්‍ය සමත භාවනාවට යෙදුණා නම් කවදා හෝ අරමුණක ටික වේලාවක් හිටපවත් ගන්න පුළුවන් ශක්තිය පුත්කලට ලැබෙනකොට දැනගන්න පුළුවන් මට මේ ජීවිතයේ සමාධියෙන් වැඩක් ගන්න පුළුවන්ද බැරිද කියලා. ඉතින් ඒ වට තමයි මේ භාවනා මධ්‍යස්ථාන කියන දේවල් අරණ්‍ය සීනාසන කියන දේවල් අද ඇති වෙලා තියෙන්නේ. ඒක හරියට ඒ දේ කරන්න හොඳ පරිශනාගාරයක් වා හිත පිළිබඳ පරිශීණය කරන දින පරිශීණාගාරයක් වාගේ. ඉතින් ඒවට මිනිසු බොහොම ගරු කරනවා. ඒ මොකද ඒ අපේ සම්ප්‍රදාය නිසා. නමුත් ගරු කරනට වැඩිය හොඳ දේ තමයි තමනුත් වාඩි වෙලා මේ භාවනා කරන එක. එහෙම භාවනා කරනකොට හරියනවා නම් යම් කිසි කෙනෙකුට අරමුණ හිත පවත්වන්න පුළුවන් නම් ඒ වෙනුවට අපි ඊය කතා කරපු හැටියට මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡ කියන මේ නීවරණ ධර්ම පහ වෙනුවට ඒ පුද්ගලගේ හිතේ විතක්ක ਵਿਚාර පීචි සුඛ ඒකාග්‍රතාව කියලා ඒ ධානාංග පහක් පහළ වෙනවා. අර නරක බලමුළු පහක් අයින් කිරීමට සෞඛ්‍ය සම්පන්න බලමුළු පහක් පහළ වෙනවා. මේ සමත ක්‍රමයට විපස්සනා ක්‍රමයට නැත්නම් සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම දිහා බලනකොට කියන්න පුළුවන් මේ සමත සම්මාදිට්ඨිය නැති විපස්සනා සම්මාදිට්ඨිය නැති කෙනාගේ ශ්‍රද්ධා වීරිය සතිය සමාධිය ප්‍රඥාව තාම මුල් බැහැගෙන නැහැ. ඒ පුද්ගල ජීවත් වෙන්නේ ඛණ්ඩමයි. ඒ ජීවිත පුද්ගලනේ රූප බලන්නමයි, ශබ්ද අහන්නමයි, ගඳ බලන්නමයි, රස බලන්නමයි, පහස විඳින්නමයි. කවදාකවත් ශ්‍රද්ධාව දිනු කරන්න නෙවෙයි, වීරිය දිනු කරන්න නෙවෙයි, සතිය දිනු කරන්න නෙවෙයි, සමාධිය දිනු කරන්න නෙවෙයි, ප්‍රඥාව දිනු කරන්න නෙවෙයි. චිත්තවංශ උදේ ඉඳලා හැන්ද වෙනකන් හම්බ කරනවා අතිකාල සේවාවල් කරනවා එහෙ දුවනවා මෙහෙ දුවනවා ඊර්ෂ්‍යා කරනවා රණ්ඩු කරනවා ගහ ගන්නවා බැන ගන්නවා මොකටද මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සඳහා කවදාකවත් සමාධියක් සඳහා නෙවෙයි. ඉතින් යම් දවසක පුද්ගලට තේරුණොත් මේ දේ කොයි තිරිසනත් කරනවා මිනිස්සෙකුට කළාකි සුවිශේෂී තත්වයේ තමයි මේ අශ්‍රද්ධවත් තැනක ඉඳලා සද්ධාවන්ත වෙන එක. වීරිය නොකරන කුසීත කාලබුද්ධිය කරන තැන ඉඳලා වීරිය වඩලා සමත භාවනා විපස්සනා මේ සක්මන් භාවනා පරියංග භාවනා කරලා වීරිය කරන එක. අසත්‍යමත් තැනක ඉඳලා අන්ධබන්ධ තැනක ඉඳලා සත්‍යමත් තැනට එන එක. අසමාහිත තැනක ඉඳලා සමාහිත සමාධිගරිත ගන්න එක. මෝහාන්ධකාරයක ඉඳලා ප්‍රඥාවට ගන්න එක. එතකොට මෙතනින් තමයි මේ විපස්සනා සම්මාදිතේ ප්‍රඥාව කියන එක දැනෙන්නේ. ඒක නිසා භාවනා ජීවිතයේ මේ කඩුලු දෙක තුනක් පැනපු කෙනා තමන්ගේ ජීවිතයේ දැන් පොසතික් බැංකුවක තියෙන සල්ලි ගන්න දැනගන්නා වගේ තමන්ගේ ශ්‍රද්ධාවේ, විරියේ, සතියේ, සමාධියේ, ප්‍රඥාවේ දියුණුව තමයි මේ ලෝකෝත්තර මාර්ගාංගයේ දියුණුව විදිහට සලකන්නේ. ඒ වුද්දට තේරෙන පටන් ගන්නවා සද්ධාව ක්‍රමයෙන් 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 එnde දියුණු පවුණු වෙනවා. අනුන්ගෙන් ගත්ත සද්ධාව, බුදු පිළිමයක් ළඟට ගිහිල්ලා ගත්ත සද්ධාව, ප්‍රසාද සද්ධාව, භාවනා වෙදීම Tamanට සද්ධාාවක් ඇති වෙනවා. මට දැන් ආනාපානෙ කරන්න පුළුවන් කියලා. මට දැන් සිල් ලකින්න පුළුවන් කියලා Tamanට විශ්වාසයක් එනවා. ඒ දෙය පිටේක රන්දන එකක් නෙවෙයි, අතුලොච්චම රන්දන එකක්. තව ආශාවකුත් වෙනවා. ඒකම වීර්යකුත් Tamanට වැඩනවා. ඉස්සර පොඩ්ඩ බැරි වෙනකොට අපේ හිත රූප බලන්න, සද්ද අහන්න, පත්තර බලන්න, ටෙලිවිෂන් බලන්න, පිචර් බලන්න, කානිවල් යන්න ගියේ හිත බාහිරයට නන්නත්තර වෙච්ච හිත ඇතුළට නැමෙනවා. මේ කයේ රත්තරම් ප්ලැටිනම් මොනක්වත් නැත්නම් ඇතුළේ තියෙන අසුචි. මේ කය සිය හසුරන්නේ නැතු හිටියොත් කරන තා කරන්න කෙලස්. හසුරන්නේ ගිය දවසේ තමයි තේරෙන්නේ. ආන ඒ ටික නිසා මේක ඇතුළට යොමු කරවන්න ඕනේ. කරන ක්‍රමයක් අපිට බුදුහාමුදුරු කියලා දීලා තියෙනවා. ඒ නිසා මම ටිකක් මේ උත්සාහ කරන්න ඕනේ, වීර්ය කරන්න ඕනේ කියලා. ඒ කලයුතු බොහෝ වීර්යයන් තියෙද්දී බාහිරේ හොයන්න ගත්ත වීර්ය වෙනුවට ඇතුළත හොයන්න ගන්න වීර්යයට සම්මා වායාමයේ කියලා කියනවා. මේක හොඳ දැම්මක්. මේක හොඳ නැම්මක්. නැත්තම් අවුරුදු 120ක් ජීවත් වෙයි, 100ක් ජීවත් වෙයි, මරණ වෙලාවේ උඹ කවුද කියලා අහුවොත් දන්නේ නැහැ. අල්ලපුගේ දෙවියන් ගැන දන්නවා, රාජ්‍ය නායකයා ගැන දන්නවා, අරයා ගැන දන්නවා, මෙයා ගැන දන්නවා. නමුත් තමන් කවුද කියලා දන්නේ නැහැ. මෙහෙම ජීවිත තමයි මෙතෙක් කල් අපි ගත කරලා තියෙන්නේ. අපිට හම්බෙලා තියෙන මනුස්සාත්ම භාවය නවත් මනුස්සාත්ම භාවය ගැන මොකද්ද කියලා දැනගන්න අපිට විවේකයක් තිබිලා නැහැ. මොකද මේ බාහිරේ වැඩ බැරි. ආනියුණට ඇතුළට හොයන්න යන වීඩියෝට පටන් ගත්ත දවසේ මේ පුද්ගලයා ඒ මල් මාලයකට මල් ලැබුණා වගේ එකතු වෙන්න පටන් ගන්නවා. වැදගත්ම චෛතසිකය තමයි මේ දෙක මැද තියෙන මේ සම්මා සතිය. සම්මා සතිය කියලා කියන්නේ අපි කොයි මොහොතේද ඒ වෙලාවේ ඒ මොහොතේ ඉන්නේ. උඟාකට අතීතේ නැත්නම් අනාගත ජීවිතය. කලාතුරකින් තමයි නැත්තම් ඇත්තෙම නෑ වර්තමානයේ හිත පවත්තන වෙලාව. මෙතන ඉඳගෙන අපි වෙන දේවල් ගැන කල්පනා කරන, වෙන තැන් ගැන කල්පනා කරන. ඒ නිසා අපි මෙතනත් නෑ. මේ පිරිසක ඉන්නකොට අනිත් පිරිස මං ගැන මොකද හිතන්නේ? මං මේගොල්ල ගැන මොනවද හිතන්නේ කියලා බාහිරේ ගැන කල්පනා කරනවා, තමනුත් නෑ. ඒ නිසා මම දැන් මෙතන කියලා යම් වෙලාවක සතිය පිහිටියා නම් තමා විප්ලවීය වෙනසක්. ජීවිතයකට විප්ලවීය වෙනසක් මේකට කියනවා සතිය පිහිටවනවා කියලා, සතිපට්ඨාන කියලා කියනවා. ඒ නිසා යෝගාවචරයක් වෙන්න, බෞද්ධයෙක් යෝගාවචරයක් වෙන්න ඉස්සලාම වර්ණගෙන තැන තමයි, සල්ලං වෙන තැන තමයි, දැනගන්න තැන තමයි මේ අප්‍රමාදී නැමැති සතිය. මේක සමාධියට අවශ්‍ය නැති නේ, සමත සමාධියට අවශ්‍යයි. විපස්සනා විදිහනම් පුදුමාකාර විදිහට මේ සතිය පෙරමුණේ තබා ගැනීම තමයි ජීවිතයේ තේමාව වෙන්නේ. සත්‍යවට්ටාන සූත්‍රයේදී සර්වචනංචේ සත්‍ය පරිමුඛං සත්‍යං උපට්ඨපිත්වා කියලා සත්‍ය පෙරමුණේ තබා ගැනීම ගැන කතා කරනවා. එතකොට මේ යෝගාවචරයට මේ සමත සමාධිය වගේම සමත සමාධිය වෙනුවට විපස්සනාවේ ක්ෂණ මාත්‍ර සමාධියක් උපදින්න පටන් ගන්නවා. මේක කවදාකවත් මේ යෝගාවචරයවත් තේරුම් ගන්නේ නැති අසුවිරු ඥාන නැත්තම් යාටවත් හිතා ගන්න බැරි සමාධියක් ඇති කරගන්නවා. ඒක මේ පසුගිය අවුරුදු 40 ඇතුළත ලියවිච්ච දක්ෂ ගුරුවරු මාතින් ටික 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 දැන් බණවල, බණ කතාවල, පොත්වල සඳහන් වෙලා තියෙනවා. උපමාවක් හැටියට කියනවා නම් අපි පොඩි දරුවෙක් හිටගන්න, හිටගෙන ඇවිදින්න පුරුදු වෙනකොට තතන 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 7යි 7යි කියලා ඇවිදින්න ඉගෙන ගත්තට පස්සේ ඌ අන්තිමට දඬුවට අල්ලන්නේ නැතුව කෙලින් ඇවිදින්න පටන් ගත්තාම අපි ආහිතව ඒ ස්ථාවරයි කියලා. වැටෙනවා වැටෙනවා නැගින්න ඉන්න පුළුවන්. එතකොට ඒකේ සමබර භාවයක් තියෙනවා, හෙල්ලෙන්නේ නැති පොළවේ ඇවිදින්න පුළුවන්. නමුත් කවදා හරි මේ පොඩි එකා දිනුන වෙලා පෙරලෙන බැරල් එකක් උඩ කෙලින් යන්න ඉගෙන ගත්තයි කියලා හිතන්නේ. බැරල් එක ඇවිදින ගමන් බැරල් එක රවුම් වෙන ගමන් ඒක උඩ යනවා. එතකොට සමබර භාවයක් තියෙනවා. අපි වෙන සර්කස් කියලා තමයි කියන්නේ. නමුත් බැරල් එක පෙරලන ගමන් යනවනම් එතකොට අර හිටි පොළවේ පිහිටි පොළවේ සමබර භාවයත් කැලකෙන බැරල් එක උඩ තියෙන සම්මර භාවයත් ගත්තාම සම්මර භාව වශයෙන් නම් දෙකම සමානයි. නමුත් පළවෙනි සම්මර භාවයේ උපස්තරේ ස්ථාවරයි, දෙවෙනි සම්මර භාවයේ උපස්තරේ හෙල්ලෙනවා. ඒත් සමබරයි. මේකටම තව උපමාවක් දෙනවා. මේ මෑත කාලවල ඒවා ටිකක් ඉස්මතුණා වැඩි. අපි දුන්නෙන් විදින්න ඉගෙන ගන්නවා නම් හයි කරන ලද ලෑල්ලකට ඒකේ රවුන්ඩ් එකක් ඇඳලා තිතක් හදාගෙන ඒකට විදින්න ඉගෙන ගන්නකොට ඌමනාවෙන් වෙලා අරගෙන විදලා 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 තමයි අපි ලෑල්ලට ගිහලා හරියට තිතට ඉගෙන ගන්න. මේ වෙඩි තියන්න ඉගෙන ගන්නවා, දුන්නෙන් විදින්න ඉගෙන ගන්නවා. ඒකෙන් තමයි අපි එල්ල කිරීම කියන එක දැනගන්නේ. ඉතින් ඒක හොඳට පුරුදු කරපෙනේ පණින පිම්මට වෙඩි තියන්න ඉගෙන ගන්නවා කියන එක ඊට වඩා වෙනස් දෙයක්. සතපයින් වේගය දැකලා හරියට පයින් පිම්මට වෙඩි තියන්න ඉගෙන ගන්න. මේ දෙකේදී වෙන්නේ උණ්ඩේ ගිහිල්ලා එල්ලේ වදින එක තමයි. නමුත් පළවෙනි එකේදී ස්ථාවර බෝඩ් එකට වෙඩි තියන්නේ, දෙවෙනි එකේදී පයින් පිම්මට වෙඩි තියන්නේ. අන්නේ වගේ මේ සමාධියේ පුදුමාකාර සෙල්ලක්කාර ගතියක් මේ විපස්සනා සමාධියේ තියෙනවා. මේක කොච්චර සෙල්ලක්කාරද කියනවනම් විප්ලවීයද කියලා කියනවනම් රැඩිකල්ද කියනවනම් සමද සමාධියේ විතරක් දන්නේ නැත්නම් මේකට දොස් කියනවා. මේක වෙන්න බෑ, මේක ඕනේ නෑ, මේක හෙල්ලක්කාර වැඩි, මේක නෙමෙයි බුදුහාමුදුර සඳහන් කරේ කියලා ওই මහසි භාවනා ක්‍රමයේ ලංකාවට එනකොට පුදුමාකාර යුද්ධ මේකේ. ගොවින්න බෑ, ඔක වැරදි, ඔක බුද්ධහම විනාශ කරන්න ආපු එකක්, ඔක මාරපාක්ෂිකයි. පුදුමාකාර තණ්ඩුවක් තිබේ. ඇත්තටම අපි ඒ කාලේ පුංචි, නමුත් එළිවිච පොත්පත්වල පේනවා කොච්චර අමාරුද මේ විපස්සනා සමාධිය හඳුලා දෙන්නේ. මේක හැම යෝගාවචරයකම විඳින විඳබනක්. උදාහරණයක් වශයෙන් කියනකොට ආනාපාන සති භාවනාවට අපි වාඩිලා ඉන්නවයි කියලා හිතමු. ඒ ඉන්න වෙලාවේදී යෝගාවචරයා භාවනා කරන්න ඉන්නේ කන හිතන්නේ එක දිගට නිසිනින්නේ මේ ආනාපානේ තියෙන්න ඕන. ඒකේ සතිය එක දිගට තියෙන්න ඕන කියලා විශාල බලාපොරොත්තු තිබුණා. නමුත් ඉඳගෙන ඉන්නකොට ඕන්න කවුරු හරි කහිනවා. ඕන්න වේදනාවක් එනවා. ඕන්න හිතවිල්ලක් එනවා. ඉතින් ඒකට බොහෝම හිත නරක කරගෙන අයියෝ මෙච්චර ලෑස්තිලම් සුමානයක් නිවාඩු දාගෙන ඇවිල්ලත් බලනකොට මේ මනුස්සයාට කහින්න තු වෙන්න බෑනේ. ඉඳ ගන්නකොට දඩබඩ ගාලා මේෂ පුටු කොට හොල්ලනවනේ. අනේ මගේ සමාධිය කර. අනේ මගේ සත්‍ය කර. අනේ මගේ ආනපනී කරනවා කියලා ඉතින් හිච්චින් වෛර කරගෙන නැද්දක් ඉන්න ඔබතන් කීක තමයි භාවනා කරන්නේ. ඒ වගේම වේදනාව පොඩිතක් එනකොට මේක තෙලෙන් බදලා කන්න හිතනවා. මෙච්චර මේ බලපන් මෙච්චර ඉන්නේ ඉන්න දෙන්නේ නැහැ නේ කියලා මේ කකුලත් එක තරහයි. ඊට මේ හිතවිල්ලක් එනකොට බුදුමාකාර විදිහට මේ හිතවිලි කෙලස් සහිතයි. මෙව මේ වෙලාවේ මොකට දෙන්නේ කියලා මේ හැම දෙයකටම උපුප්පනවා, හැම දෙයකට කිපෙනවා, හැම දෙයකට එක ගැටෙන එක තමයි අර සමත සමාධිය පමනක් දන්න සමත සමාධිය ශ්‍රේෂ්ඨ කරලා හිතන හිතේ තියෙන නෝන්ජල්කම, නොදන්න ගතිය, මෙලෙක් ගතිය, මෙහෙම නැත්නම් ඒකේ තියෙන බය අදුකම්. දැන් සුත්තමේ වශයෙන් දැනගන්න ඕනේ, දැනගන්න මේ ආනාපාන සති භාවනාව දෙන්නේ වාංගුකරනද අරමුණක් වශයෙන් මිස ආනපන කියන්නේ නිවන නෙවෙයි. ආනපන කියලා කියන්නේ අනිත්‍යතු ලක් නොවන එකක් නෙවෙයි. ඒකත් අනිත්‍යතු ලක් වෙනවා. ඒකේ අනිත්‍ය තමයි ආනාපන කරනකොට සද්ද එනවා. වේදනාව එනවා, හිතවිලි එනවා. ඉතින් ටික වේලාවක් ආනාපානය කරලා යා ඒ සතිය සමාධිය දිනු කරගත්තට පස්සේ ඒ සතියට සමාධියට කෑදරකම නිසා ශබ්ද නොයේවා, වේදනා නොයේවා, හිතලු නොයේවා කියලා කිව්වට හිතුවට හරියන්නේ නැහැ. ශබ්ද එනවා, වේදනා එනවා, හිතවි එනවා. ඉතින් විපස්සනා සමාධිය දන්න කෙනා, චන මාත්‍ර සමාධිය දන්න කෙනා අදිෂ්ඨාන කරගන්න ශබ්ද නැති තැන ආනාපානයේ තියෙන සතියට වැඩිය හොඳයි. ශබ්ද ඇති තැන ආනාපානයේ තියෙන සතිය. ශබ්ද නැති තැන ආනාපානයේ සමාධියට වැඩිය හොඳයි. ශබ්ද වේදනා හිතිවිලි සංකරත ඇති තැන තියෙන සමාධිය කියලා. ඊක අසුවිරු ඥාණයෙම පුරුදු කරගන්න ඕන. එහෙම නැත්නම් අපි පටන් ගන්නෙම පූර්ණ නිගමන සහිතව. මේම විය යුතු කියලා කවදාකවත් එහෙම කාටවත් කරන්න බෑ. ඉගෙනຊා සද්ද එන තරම් ආදෙන්, වේදනා එන තරම් ආදෙන්, හිතවිලි එන තරම් ආදෙන්. ඒක නැත්තෙන එක පටන් ගන්න එක හොඳයි. ඒක පෙර වාසනාවක්. නමුත් එනේන වෙලාවේ බාධා වුණාට නැවත ආනාපානෙ පිහිටනවා. ඒව ASCII. ඒව අතරමැද. ආනාපාන සතිය පවත්වන්න පුළුවන් නම් ඒ යෝගාවචරය ඇතුළ පුදුමාකාර ප්‍රතිශක්තියක් වැඩෙන්න පටන් ගන්නවා. පුදුමාකාර දැරීමේ ශක්තියක් වැඩෙන්න පටන් ගන්නවා. චෝදනා අඩු වෙලා මේ ඔක්කොම හරියට උලන් හමන පිටියක් මැද පත්තු කරොත් පහන් දැල්ලක් වගේ එහෙන් උලන් එනවා එහාට නැවෙනවා මෙහෙන් උලන් එනවා මෙහාට නැවෙනවා පහන් දැල්ල පත්තු වෙනවා නම් නිවුනේ නැත්තම් උලන් නැති වෙච්ච ඕන වෙලාවක තැල්ල කෙලින් හිටියොත් ඒක ස්වභාව සිද්ධා ඒක කවුරු කරන දෙයක් නෙමෙයි යෝගාවචර හිතනවා ඒ උලන් රැලි තියෙන තාක්කල් හේතුඵල ධර්මයන් වේ වෙනවා. එතකොට පහන් දැල්ල නතරව. හරසුලන්න නැත්තම් පහන් දැල්ල කෙලින් හිටිනවා. ආන් මේ විදිහට මේ ප්‍රඥාව ප්‍රඥා ඉන්ද්‍රියක් බවට පත් වෙන දවසක් එනවා. ඉස්ලාමයේ ප්‍රඥාවක් වඩනවා, සමාධිත්වගෙන අහනවා, සාකච්ඡා කරනවා, ටිකක් යොදලා බලනවා, පශ්චාත්තාප වෙනවා, චරිචුරු ගන්නවා. නමුත් කවදා හරි හොඳට බණක් ඇහිච්ච දවසේ හොඳට මේකේ තේරුම් ගත්ත දවසේ ප්‍රඥාවක් පිටව ගන්න නැහැ. බාධායින එක. ආපු දෙන් කමක් නැහැ. මට බැරිද ලදලද අවස්ථාවේ මේ සත්‍ය සමාධිය දිනු කරන යන්න කියලා උත්සාහ කළොත් හරිම සෙල්ලක්කාර, හරිම විචිත්‍ර, හරිම ස්වභාව සිද්ධ භාවනාවට පෙළඹෙන්න පුළුවන්. මේක හේතු කරලා දෙන එක හරි අමාරුයි. නමුත් යම් කිසි කෙනෙක් හේතු අරගෙන මේක ක්‍රියාත්මක කරලා බැලුවොත් ඒ පුද්ගලයාට කවදාකවත් තමන්ගේ හිතේ හිතා ගන්න බැරි හැකියාවක් තියෙන බව. ඒ හැකියාව අදාහගත්තොත් තමන්ට ළඟා වෙන්න බෑයි කියලා හිතව පරමාර්ථ දක්වා උනත් යන්න පුළුවන් බව තේරෙන පටන් ගන්නවා. වෙන විදිහකට මේක කියන්න පුළුවන්. මේක සාමාන්‍ය භාෂාවෙන් කියනවා නම් ඔය කොච්චර සද්ද ඇහුණත් හුස්ම ගන්න එක නතර වෙන්නේ නැහැ. කොච්චර වේදනාවක් හුස්ම ගැනීම නතර වෙන්නේ නැහැ. කොච්චර හිතවිලි ආවත් හුස්ම ගැනීම නතර වෙන්නේ නැහැ. මේ හිතවිලි වේදනා සද්ද මැද මේ ගන්න හුස්ම කෙරේ සතිය පිහිටීම පුරුදු කරනවා නම් ඒ පුද්ගල හිත හරස්සා වෙනවා. මේ සද්ද වේදනා හිතලට කිපෙන්ඩ අවශ්‍යන පටන් අරගත්තොත් ද්වේෂය පහළ වෙනවා, මන්දෝත්සාහය වෙනවා, ශ්‍රද්ධාව පිරෙනවා, භාවනා මධ්‍යස්ථානේ දාලා යනවා, මේ ගුරුවරයා හොඳ නැහැයි කියනවා, මේ භාවනා ක්‍රමය හොඳ නැහැයි කියනවා, වැටෙනවා. කවදා හරි මේ ප්‍රඥාව ප්‍රඥා ඉන්ද්‍රියක් වඩ පත් වෙනකොට ඒ යෝගාවචරය දන්නවා, ආ මේ දවසේ මේ වෙලාවේ ශබ්ද වැඩි. මේ ශබ්ද වලට කලබල වෙන කෙනෙක් මම මේ වේලාව පැත්තකට දාලා මම ශබ්ද නැති වෙලාවට ගිහින් ටිකක් භාවනා කරන්න ඕනේ කියලා තමන්ම ක්‍රමසා විදිගෙන ප්‍රඥාවන්ත වෙනවා. ඒ මම බුරුමේ ඉන්න කාලේ මේ වගේ අපේ පොඩි ශාලාවක් තිබුණා, සයිඩෝ වැඩ ඉන්න කාමරේ ඉස්සරහා පොඩි ඉඩක්, ඒක තමයි බණ කියන්නේ. එතන පොඩ්ඩක් එහා පැත්තෙන් තට්ටු හතරක බිල්ඩින්ග් කරනවා. එතන ඇන ගහන ශබ්ද කොච්චරද කියනවා මේ බණ කියනවා ඇහෙන්නේ නැහැ. මයික් එකක් දාලා තිබුණා, පොඩි පිටසක් හිටියේ. මේ සමාඩ බණ කියලාත් නැත කර. භාවනා කරන්න ගියාම බුද්ධේ ඉඳලා හැඳ වෙනකන් දිග්ගටෝම සද්ද. ඒකේ කොන්ක්‍රීට් එකක් දාන දවසකට මිනිස්සු 300ක් විතර එනවා. මිනිමං වලින් ගහනවා දඬුවටක්. ඒ හිතා ගන්න බෑ. ඕලිමිට නිකන් කන්දක් දිගේ අදිනවා වගේ මිනිසුන්ගේ අතින් අතට තාච්චි යනවා. උද්දී 10ට ප්‍රංගත රෑ 11 විතර යනවා. ජීන්ස පිටරටින් අප උඟ දෙනේ හරියට පිටනරක් කරගත්තා. මේ අපි ආයේ බාහන මැදත්තානේ මෙතන හරි ගෝසයි කිය. ඉතින් දවසක බැරිම තැන සයිඩෝට කිව්වා. මෙහෙමයි ස්වාමීන් වහන්සේ අපිට මේ බාහන හරියන්නේ. ඊට පස්සේ සයිඩෝ කියනවා දැන් මේ ඉන්නෙත් ඔහම ඇඟිල්ලේ නැන්න මේ ඇන ගහපු බිල්ඩින් එක තමයි කිව්වා. ওই බිල්ඩින් එකේ ද හැදුවේ නැත්නම් අපිට ඉඳ ගන්නවත් තමයි. ඔය හදන්නෙත් භාවනා කරන්න කිව්වා. ඕගොල්ලන්ට බාධා කරන්න නෙමෙයි. ඒක නිසා මේ උදේ 8 ඉඳලා 5 වෙනකම් බාස්ලා වැඩ 8න් පස්සේ භාවනා කරන්න කියනවා. හැන්දෑ 5න් පස්සේ භාවනා කරන්න. උදේ 8 ඉඳලා හැන්දෑ 5 වෙනකම් බාස්ුනල වැඩ වෙලාව තෝරගන්න මට සද්ද බාධා නැන්නේ. පස්සේ රෑ වෙලා භාවනා කරන්න කියනවා. කියලා කිව්වා මම භාවනා කරන කාලේ මහසි ස්ථානෙත් හදනවා. ওই වගේ තමයි දවල් 30 සද්ද. ඒ වන්දේට අපි 3 දිනක් එක කාමරේ හිටියේ. මෛත්‍රික බුධින එක නා මාලිගාවත ලීමෝල වගේ රාත්‍රිස්සේ ගොරෝමයි කිව්වා. මට දවල්ටත් වීකයක් නැහැ, රාට වීකයක් නැහැ කිව්වා. මොකද කොරන්නේ? ඉචීසෝට ප්‍රඥාවන්තය කරන්නේ අර සද්දට වේදනකට කෑ ගහන වෙනුවට සද්ද නැති වෙලාවක් බලලා සද්ද ඇති වෙලාවේ තියෙන බාධාව හොඳට තේනවා සද්ද නැති වෙලාව. මම මෙහි ඉන්න කාලේ මම 88 බැවිදුනේ. අනුවිකේජි මට පණිඩයක් ආව රෑ 11ට ලොකු සංස්කෘතික උපස්ථානය කරන්න කොළඹ පහේ ගේකට එන්නේ කියලා. ඉස්ලාම් පැවිදිච්ච දවසේ මං ගිය වෙලා. ඉතින් ඒගේ ඉස්සරහා තියෙනවා බුදු ගයක්. මම දවල්ට ගිහිල්ලා ලොකු සංස්කෘතික උපස්ථාන කරලා ලෝකේ භාවනා කරා. අර ඉස්සරහා වාහනේ යනවා කන්ටේනර් යන්නේ මගේ ලෝඩින් වාට. බුදුමාකාර සද්දකින් යනවා. ඉතින් මං ඒ ෆෑන් එක දාන භාවනා කරන ටික වෙලාවකින් මට නිින්ද යනවා. හැබැයි මම කොයි වෙලාවෙත් ඉතාල පුරුද්දට වගේ ගිහිල්ලා පැයක් භාවනා කරනවා. එතකොට උපස්ථාන ආපු ආමසු කෙනෙක් මට කතා කරලා කිව්වා, "ඔබ මේ භාවනාකාරය කියලා පෙන්වන්න ලෝකෙට පෙන්න භාවනා කරන්න බොරුව කරන්න එපා" කියලා. කරන්න බෑනේ, මෙතන සද්දනේ කරන්න බෑනේ කියලා. ඉතින් මට හරි ලැජ්ජාවක් ඇති වුණා. මම මේ කියා භාණ්ඩ භාවනා කරනවාද? උත්තර දී ගන්න බැරි වුණා. ඊට පස්සේ මම කිව්වා, "සානසාර මෙහෙදි එකට වාඩි වෙලා මේ පුරුද්දට මට වාඩි වෙන්න හිතෙනවා. මේ සද්දනම් කරදර තමයි." හැබැයි ටික වෙලාවක් ගියාට පස්සේ සද්ද කෝකති ඉදිත් නින්දටත් යනවා. ඔහොම ඊට මාසයක් ගත නෙවෙලා මම ඊට පස්සේ ආයේ නිස්සාරණට එනකොට මෙන්න මේ ටැංකිය දෙකෙන් උඩට නගිනකොට ඒ තියෙන නිස්සද්දතාවය මගේ ඇඟේ වදින තරමට මට තේරුණා. මොකද ඒ තරම් මං අරක හොඳට සමීපව වින්දා අර කලගෝසාව ඒකෙල්ලම මෙතන නිස්සද්දතාවයට එනකොට තේිනවා මේකේ භාවනා නොකර නිකන් හිටියත් පටිනවා කියලා. එදා ඉඳලා දවස් ගාණක් යනකම් අර නිස්සද්දව භාවනා කරනකොට අර විඳපු අමීරි වේදනාවේ දුකේ සැරකමද අර නිස්සද්දතාවයේ කාන්තාර ගේමිනියකට හම්බෙච්ච ക്ഷേම භූමියක් වගේ. අපි ඒක නොකරනම් සද්ද වේලාවේදී උත්සාහ කරනකොට මේක වඩනගම තේරෙන්නේ නැහැ. ප්‍රඥා ඉන්ද්‍රිය ආපු දවසේ තමයි බාධාව තේරුම් ගන්න බාධාව බාධා නොකරගෙන වැඩ කරන්න හැටි. වේදනාව එනවනම් තම හොඳ පහසුකම් සහිත ආසනයක වාඩි වෙනවා. නැත්නම් හාන්සි වෙනවා. වේදනාව නොවන විදිහට දාලා කරලා බලන මොකද වෙන්නේ කියලා. හිතවිලි එනවනම් ළඟ ළඟ මෙනෙහි කරන්න කියලා. ආශාස ප්‍රසාස නැද බින්බේන හැකිලන නැද වම දකුණ මිනී කර කර කරන්නේ නෝ ඔය එක 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 දානකොට තේිනවා මේවා උත්සාහ නොකල හිටියොත් හිත මල කර ගන්න. ඉතින් කිසිම ප්‍රගතියක් වෙන්නේ නැහැ. නමුත් මේ එක දෙකක් දාලා බලනකොට හරියනකොට තේරෙන පටන් ගන්න අපේ හිත කියලා කියන්නේ විශාල ආයුධ ගබඩාවක්. එනේන ප්‍රශ්න ඇටට ආයුධ පාවිච්චි කරන්න දන්නවනම් ප්‍රශ්න නිසාම තමයි අපේ තියෙන ආයුධ වල වටිනාකම අපි තේරුම් ගන්නෙ. ප්‍රයෝජනේ දැනගන්නේ උපකරණ වල වටිනාකම තේරුම් ගන්න. දැන් මොනවත් නැතිව අවුරුදු 100ක් ඉඳලා මැරලා යන්න ඉඩ තියෙනවා. අර සද්ද වලට බැන බැන. වේදනාව වලට බැන බැන. හිතවිලි වලට බැන බැන. නමුත් බුදුහාමුදුරුවෝ සාර සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම් පොරලා ඇති කරගත්ත මේ දැනුම සේරම ප්‍රස්ථාරගත කරලා සූත්‍ර මාර්ගයෙන් කියලා තනම් මෙන්න මේ ප්‍රශ්න සංසාරේ තියෙන දුක පිළිබඳ නියෝජනයක්. මෙන්න මේ ප්‍රශ්නෙ මෙන්න උත්තරේ. ඒක නිසා ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රඥා ප්‍රඥා ඉන්ද්‍රිය බවට දැනගෙනකොට වැටහෙනකොට ඒ යෝගාචරිතන ප්‍රධාන දක්ෂකම තමයි මට තියෙන බාධාව මේකයි කියලා කොටු කරලා තනි කරලා රෝග නිర్ణයක් වශයෙන් අල්ලන්න පුළුවන් කම. ඒකට වෛර කරන එක නෙමෙයි. මට භාවනා කරන්න බැරි මෙන්න මේ කාරණාව නිසායි කියලා ගුරු දෙදකම කීයක මට වේදනා වැඩි. මට මේ ශබ්ද ඇහෙන්න බෑ. ඔර්ලෝසු චිට්ටික් ගන්නවත් මට බාධා වෙනවා. නැත්නම් මට හිතවිලි කියලා. ඒකට හරියටම ඒ බාධාව වෙන් කරගත්ත දවසේ සම්මාදිට්ඨියක් පහළ වෙනවා, මිච්ඡාදිට්ඨියක් දුර වෙනවා. ඒකට වෛර කර කර ඉන්න තාක්කල් දිගටම මිච්ඡාදිට්ඨිය තමයි වැඩේ. ඒ නිසා ප්‍රශ්නේ ප්‍රශ්නයක් වශයෙන් තේරුම් ගැනීමම පළවෙනි පියවර. ඒක නිසා උදාන මේ නෑ ඒක තියෙන ඉති උත්තක පාළියේ ද්වේමේ භික්කවේ තථාගතයන් ධම්මදේශනා පරියායන භවಂತಿ අච්ඡං අච්ඡේතෝ පස්සත අයම් පඩම ධම්මදේශනා අච්ඡං අච්ඡේතෝ දිස්වා තත නිබ්බින්දිත විරජ්‍යත විමුච්ඡත අයන් ဒုတိය ධම්මදේශනා කියලා සරුවච්චන් වහන්සේ විචිම කියන මහණි මම ඔබලට කියලා දෙනකොට දෙතෑවර ක්‍රමයකට උගන්වනවා. එක තමයි වැරද්ද වැරද්ද වශයෙන් දැකපන්. ඒක තමයි පළවෙනි ධර්මදේශනා. බලද්ද වැරද්ද වශයෙන් දැකලා එකෙන් ගැලවීමට වෙන්වීමට සුවේලවීම පිණිස කළ යුතු කරපන්. අපි කරන්නේ ප්‍රශ්නේ අඳුරගන්න ඉස්සල පිළියම් හොයන්න හදනවා. අද මේ ලංකාවේ තියෙන ලෙඩ රෝග වලට මිනිස්සු දඟලන කුලප්පුවේ හැටියට බලනකොට ඔල්ලුවෙන් හිටගත්ත ලෝකයක් තියෙන මොනම ලෙඩක්වත් එන්නේ ඉස්සල පොලිමේ හිට ගන්නවා ගිහිල්ලා බෙහෙත් බොනවා. නිදි මොකද්ද කියලා බලන්න ඔප්පමා වෙන්නේ. ඒගොල්ලෝ හිතනවා මේ දොස්තරට පුළුවන් ලෙඩේ අල්ලන්න කියලා. ටෙක්නිෂියන්ට පුළුවන් උන්නේ අම්මලාට බෑ ඕක කරන්න. Tamanḍa එන වේදනාව එන මිනිහා කියන දැන් තමයි කවුද අල්ලන්නේ? යන්ත්‍රෙන් පුළුවන් කියලා හිතනවා. ඒක සේරම ගසා කන වැඩ. හරියට මට කැක්කම පිපුරුම තියෙන මෙතනයි කියලා දොස්තර කියන්න බැරි නම් මොන බොරුවක් දොතන කෙරේ. අපි හිතන හැන විශේෂඥයන්ට අත ගන්නට ඈතින්ලා කියන්න පුළුවන් වගේ එක්ස්රේ වලින් බැලලා වගේ. ඉතින් ඒගොල්ලත් කියනවා ඔව් කියලා. හොඳට මතක තියාගන්න තමන්ට ලෙඩේ කියන්නේ තමන්ට වේදනාව මෙන්න මෙතනයි කියලා කියන්න බැරි නම් ඔය කොයි එකකවත් බොරුව කියන්නේ. අපි ලොකු සාන්ත ඉන්න කාලේ කිව්වා මේ ලෙඩේට එන්න ආරපන්. ඇවිල්ලා ඕක පොඩ්ඩක් බලපන් මේ ලෙඩේ මොකද්ද කියලා. එතකොට බේත අල්ලතැයි. ලෙඩේ එනකොටම දොස්තරට බාර දුන්නාට දැන් හැදිලා තියෙන්නේ අන්නේම ක්‍රමයක්. ඒක නිසා අද තියෙන්නේ ඊට්‍රෝජෙනික් ඉෆෙක්ට් කියලා කියනවා මේකට බෙහෙතෙන් හටගත්ත ලෙඩ අද තියෙන්නේ. අපේ අටුවාචාර්යින් වහන්සේලා මේ අටුවාංශය ඒ කියන්නේ බුද්ධඝෝෂ ආචාර්යන් වහන්සේ කියනවා බේසජ්ජ සමුත්තිත රෝගෝවිය අතකිච්චෝ කියලා බෙහෙතෙන් හටගත්ත ලෙඩක් කවදාව සනීප කරන්න බෑ. බෙහෙතෙන් හටගන්න මොකද හේතුව ලෙඩේ එන්නේ ඉස්සලා පැනලා බෙහෙත් බොන. වෛද්‍ය ශිෂ්ටයෝ ඉන්න කට්ටියන් අහනවා මට තියෙන ලෙඩේ මොකද්ද කියලා. තමන්ගේ රෝග ලක්ෂණ කියන්න දන්නේ. කමටහන් සුද්ධ කරන්න ගියාමත් යෝගාවචරණගේ අහුවොත් දැන් භාවනා කළ මොනවද තේරෙන්නේ කියලා මං ඊරට ගෑවේ පතෝල ඒකට ලුණු මැදි වුණා ඒ සමට නිින්දෙන් මෙහෙම මෙහෙම උනායි කියලා මම මොනවද ඕ කියනවා මේ කියන දේ තමයි තියෙන දේ කියලා ඒක මං කවදාවත් බල්ලා නැහැ කියනවා මං භාවනා කරන්න මේ ආනාපාන කරනකොට මට කොහොමද වැටුනේ සක්මන් කරනකොට වැටුනේ වුත් එමේ මුණදියා බලන්නේ මට හම්බෙලා තියෙන අවුරුදු 16 17 භාවනා කරලා තියෙනවා තමන් මොකද්ද අරමුණ කියලා කියන්න දන්නේ ඒ අරමුණ භාවනා කරනකොට වැටෙන්නේ කියලා අපාම ඒව මොකුත් දන්නේ විශාල භාවනා කතා කතා කර. අන්නෝගේ මේ අපබ්‍රංශ ලෝකයක් තියෙන මේ අඩු ගානේ පඤ්චේන්ද්‍රිය ප්‍රඥාව ප්‍රඥේන්ද්‍රිය මන්ටමඩ ගිහිලා මට තියෙන්නේ මේ අමාරුව මට මේ තියෙන්නේ මේ දුෂ්කරතාවය මට තියෙන්නේ මේ රෝගේ කියලා කවුරුත් හොයනකන් ඉන්න යන්න එපා. අන්තික වයසට යනකන් ඉන්නත් එපා. ලෙඩ වෙනකන් ඉන්නත් එපා මර මොහොත යනකන් ඉන්නත් එපා භාවනාවට දාලා බැලුවොත් විතරක් ඒ රෝගේ මොකද්ද කියන්නේ මගේ චරිත ලක්ෂණ මම මොන જાති පුරුෂයෙක්ද කියලා තේරෙන්නේ බාහනට හිත දාපු දාත්ම ඇත්ත වශයෙන්ම කියනවා නම් මේකට තමයි අපි බය. තමන් හරි බයයි තමන් කවුද කියලා දැනගන්න. ප්‍රනිල්ල භාවනා මධ්‍යස්ථානයේ මම භාවනා කරා ගිහි භාවනා මධ්‍යස්ථානයේ ඒක ගහලා තිනවා මේ ඉංග්‍රීසියෙන් ලියපු කාටුන් එකක් චිත්‍ර කතාවක් ඒක ලියලා තිනවා කවදා හරි උඹ උඹේ යථා ස්වරූපේ දැක්කොත් දුවන්ඩ පටන් ගනී භූතෙත් දැක්කයි කියලා කියනවා. ඒ තරම්ම අප්‍රියජනක කෙලෙස් ගොඩක් මේක ඇතුලේ තියෙනවා. ඉතින් මේක දකින්න වෙනකොට අපි නළු නිලියන්ගේ රූප බලනවා. රාජ්‍ය නායකයන්ගේ රූප බලනවා. ටෙලිවිෂන් එක බලනවා. පත්තරේ බලබල ඉන්නවා. මොකද ඇතුළට හිත ගියොත් මේකේ ගණ්ඩ හොඳක් නැහැ. මේකේ තියෙන්නේ අසුචිනෝ පච්ච වෙක්කති. අත්තිමස්මින් කායේ කේසාලෝමා නකා දන්තා තචෝ මේ කයෙයි මේ කෙස්ස මේ ලොම් ආදි වශයෙන් මේ අසුචි මිස තියාගන්න මොකක්වත් නැහැ. නොදියුණු මනසක ඇති වෙන හිත චිත්තචෛසික ධර්මවල හොදලා ගන්න කියලා මොකක්වත් නැහැ. තීන හරියක් තියෙන කෙලෙස්. ඉතින් මේක පේනකොට ආනාපානට සාපේක්ෂව ආනාපානයේ කියන තිරේ මේ සිතුම ඇඳෙනකොට යෝගාචරයේ බය වෙනවා ඒ වෙනුවට වෙන වෙන දේවල් කරනවා බුද්ධානුසතිය වඩන්න කැමති වෙනවා මෛත්‍රිය වඩන්න කැමති වෙනවා මරණානුසතිය වඩන්න කැමති වෙනවා මොකද ඒ තමන්ගේ தත්ත්වේ පේන්නේ නැහනේ තමන්ගේ தත්ත්වේ දකින්නවා කියන එක එකක් ඒකට මුණ දිලා බලහින්න පුළුවන්කම කියන විශාල වීරත්වයක් අන්නේ වීරත්වයේ එන්නේ මේ විපස්සනා පැත්තෙන් ගිහිල්ලා පඤ්ඤා ඉන්ද්‍රිය මට්ටමට ගිහිල්ලා හොඳ හොඳ වශයෙන් නරක නරක වශයෙන් තමන් දිහාම තමන් බලලා අනුන් බලන්නාසේ ඒක පිළිබඳව පක්ෂග්‍රාහී නොවි කාටරි වාර්තා කරන්න පුළුවන් ගතියක් එනවනම් බොහෝ නිවනට බොහෝම කිට්ටුයි. එහෙම වාර්තා කරන්නේ તો කර්මස්ථානාචාර්යවරයා මේක අල්ලයි මට පිළිතුරු දෙයි කියලා හිතනනම් බුදුහාමුදුරුව හිටියනම් මේ කතාව ඇත්ත. මොකද උන්වහන්සේට ආසියානුසී ඥානෙ තියෙනවා පේනවා. දැන් නැහැ. දැන් අපිට තියෙන්නේ තමන් භාවනා කරලා කියන ටිකෙන් තමයි සාකච්ඡා කරන ටිකෙන් තමයි. මේ නිසා පඤ්ඤා ඉන්ද්‍රිය ආපු දවසේ ඒ යෝගාචරයට තේරෙන පටන් අර ගන්නවා. තමන් තමයි තමන් ගැන දන්න වැඩියෙන්ම දන්න කෙනා මිච්ඡා දිට්ඨිය කියලා කියන්නේ ඒක ප්‍රසිද්ධියේ කියන්න කැමැති නෑ. ඔබද ඉමිසු වැරදිට පාවිච්චි කරලා කට කතා පතර නිසා. නමුත් ਸਰුවචනාංශ කියලා තිනවා උඹට ගොඩේ ඉන්න නම් කල්යාණ මිත්‍රෙක් ආශ්‍රය කරපන් කල්යාණ මිත්‍රට නොවලාහා කියපන්. නැත්නම් කියන්න තරම් වටින කල්යාණ මිත්‍රෙක් හම්බුණා නම් ඒක පුදුමාකාර මෙච්චර ගැඹුරු ධර්මයේ තේරුම් ගැනීමට තියෙන 100%ක් තේරුම් කරලා දෙන වටිනා උරගලක් බවට පත් වෙනවා. සරුවචන සමය ලෝකේ ඉන්න හොඳම කල්යාණ මිත්‍රයා. ඊට පස්සේ මේ પરම්පරාව තමයි දැන් අවුරුදු 2600ක් ඇවිල්ලා තියෙන්නේ. අපි හිතනාට වැඩිය කල්යාණ මිත්‍රෝ ගානක් මේ ලෝකේ ඉන්නවා කියන එක විතරක් මතක තියාගන්න. අපි හිතන්නේ මේ ලෝකේ කෙලසිලා තියෙන, පිරිහිලා තියෙන ඔක්කොමලා මේ ලාභයට සත්කාර දුවන කට්ටි කියලා. ඒ මොකද අපි බලන්නේ ලාභ සත්කාර ඇහෙන්නම් පේන්නේ ලාභ සත්කාරට ගිජු වෙච්ච පෙරේතෝ ටිකක් තමයි. අපි බලන්නේ සත්‍ය හරහනම් අපි බලන්නේ ප්‍රඥාව හරහනම් මේ ලෝකේ අනන්තවත් සත්පුරුෂය ඉන්නවා. හැබැයි ඒගොල්ලෝ අඳුර පාන්නේ, කියා පාන්නේ, ලාභෙට යන්නේ, සත්කාරයට යන්නේ, සම්මානෙට යන්නේ. ඒ නිසා කවදා හෝ පඤ්චේන්ද්‍රිය කාටරි ලාවට හරි එන්න පටන් අරගත්තොත් ඒ පුද්ගලට කිට්ටුවෙන් මේ ඉන්න ප්‍රඥාවන්තයා සම්බන්ධ වෙන්න පටන් ගන්නවා. ගමහාචර්ය ධර්මයක් තමන් තුලයේ නිචි සම්මා දිට්ඨිය ඒ පඤ්චේන්ද්‍රිය පණන් ගත්තට පස්සේ මෙච්චර අල්ලපු gedena ඉඳලා තියෙනවා මෙතෙක්කල් දන්නේ. ඒ මොකද අපි බලලා තියෙන්නේ දෘෂ්ටි කෝණයෙන් නෙවෙයි. ඒක නිසා සරුවත්යන්සේ සඳහන් කළා තියෙනවා අපි අල්ලපු gedena ඉන්න මාසේගේ ගුණ තිබිච්චාවයි. නමුත් ඒක බලන්න ඕනේ සම්මා දිට්ඨිය. ඒක බැලිය යුතු දෘෂ්ටි කෝණය අපි දන්නේ නැත්නම් කල්ප ගාණක් ඈත ඉන්න කෙනෙක් වගේ තේරෙන්නේ නැහැ. එනිසා කවදා හෝ භාවනා කරන ලෝකයකට වැටිලා ඒ භාවනා කරන පිරිසක ඇසුරු කරන පේනෝ මිනිසුන්ගේ කොච්චර හොඳ ගුණ තියෙනවද කියලා. කොච්චරක් නම් හොඳ වැඩන්න ආශාවක් ගන්නවද? කොච්චරක් හොඳ වැඩ ගන්න කැප කරන මිනිස්සු ඉන්නවද කියන එක තේරෙන පටන් ගත්තා පස්සේ මට ඒක අවුරුදු 26 දී වගේ මම මේ පොඩි ඒ වගේ මණ්ඩලයකට නිකන් අහම්බෙන් වගේ වැටෙන්න පටන් අරගත්තා. එතකොට මයි ළඟ තිබුණේම නරක ගති. ආස්වාදයේ සොයාගෙන යන ඉතාමත්ම සෙල්ලක්කාර හිතුවක්කාර මේ ඉලන්දාරි ගති. නමුත් ඒ පිරිසට ගිහිල්ලා අවුරුදු දෙක තුනක් කනකොට මට තේරෙන පටන් ගත්තා මේ හැම කෙනෙක්ම වැඩි උගත්, හැම කෙනෙකුටම මට වැඩි සල්ලි තියෙනවා, හැම කෙනෙකුටම ලෝකේ හොඳ නමක් තියෙනවා. නමුත් ඒ මිනිස්සු ඉතාමත්ම චාම්ම, ඉතාමත්ම තමන්ගේ ගුණ වසංගනගෙන හංග පෙන්වන්න නැතුව ඒ මගේ තියෙන නරකවත් බලන්න නැතුව මටත් ඒගොල්ලන්ගේ හැන්දෙන්න ඒගොල්ල කන තරම බෙදෙනවා. ඒක හිතා ගන්න බෑ. ඒ වගේ වෙනකොට ඒ වගේ තැනකට ගිහිල්ලා ඒ වගේ සත්පුරුෂ මණ්ඩලයක්, දේව මණ්ඩලයක්, බ්‍රහ්ම මණ්ඩලයක් වගේ ඇසුරු කරනකොට ඒ මනුස්සෝ නැමිලා නැහැටි අවුරුදු 3ක් මම ගියාට පස්සේ ඒක පොඩි හැලහැප්පීමක් වුණා. එතකොට ඒ මහත් එක්ක ඇවිල්ලා මට කතා කරලා කිව්වා මේ හැලහැප්පීමක් වුණා නේද කියලා. මම කිව්වා මම ඊට පස්සේ එන්නේ නැහැ කියලා මේකට. ජෝලුය අත ගහගෙන කිව්වා පිස්සු කතා කරනවද? අපි මේ බලාන හිටියේ ඔයා තමයි කිව්වා මේ මුළු මණ්ඩලෙම වැඩිම වැඩගත් කෙනා. අපි බලාන හිටියයි කිව්වා මේ අවුරුදු 3 ඇතුළත වෙච්ච වෙනස. හැබැයි මට තේරිලා තිබුණේ නැහැ එහෙම කිසිම විශේෂයක්. කත් ඊයත් තන පේන. ඒක නිසා මේ පඤ්චේන්ද්‍රිය වැඩිවීමට ආසන්න කාරණාව තමයි දැනට ප්‍රඥාව වඩාගත් පිරිසක් එක්ක dardiy ඇද්දත් කමක් නැහැ. මොන උදව්වක් කරත් කමන්නේ හැසිරෙන්නේ නැතුව මේ කල් පාප මිත්‍රත්වෙත් එක්ක ඉන්න එක නා කිලෝරක් කරන්න බැරි නිමක් තෙරක් පේන්නේ නැති දුකක්. ඒ නිසා ඔය අගස්ති මුනි කියන කතාවේදී සර්වචනාංශේ ඒ අගස්ති කියන පඬිවරයා Hindu ආගමෙත් විශාල ඉසිනාසි කෙනෙක්, අපේ සර්වචනාංශගේ මේ බෝධිසත්ව චරිතයක්. එයාට මේ මිනිස්සුත් එක්ක ඉන්නකොට තේරෙන්න පටන් ගත්තා මේ මිනිස්සු අත්තක්ට පඤ්ඤා අසුචි මනුසා. මනුෂයා කියන සතා තමන්ගේ වාසිය විතරමයි සලකන්නේ. අසුචි වගේ. එيشා මට ඕනේ නෑ මිනිස්සු කියලා රජකමත් අතහැලා දාලා කැලයකට ගිහිල්ලා එක කරගහක් අරගෙන කරගහේ අත්තක වැටෙන කොළ ටික කයිදලා තියෙනවා. මහා නියගයක් ඇවිල්ලා අන්තිමනේ කරකොළේ විතරයි ඉතුරුලා තියෙන්නේ. කකා ඉන්නකොට උදේවරු කොළ ටික කඩලා අවුවේ දානවලු 12ට ඉස්සලා තැවු ගමන පස්සේ 12න් පස්සේ වළඳන්නේ. ඒක කාලා තපස් කරන රකින්නවා. ඉතින් සකදේ වෙන්නේ බලලා දවසක හරියට 12ට 5ක් 12ට 10ක් තිය දෙතෙන්දි ගියාට පස්සේ අර මිනිස්සු අර හරි ගස ගස කරකොළ ටික ආගන්තුකයාට දුන්නලු. ආගන්තුකයා බඩගින්න ඇවිල්ලා තියෙනවා. ඒකල බැලුවලු මෙයා ආයේ කරකොළ කඩලා වේලක් කයිද කියලා නෑ කෑවේ. ඉතින් පහුවෙන්ද මිනිසයා කරකොල් ටිකක් කරලා හරි ගස්සනවා. පහුවෙන්දත් ගිහිල්ලා හරියටම අර වෙලාවටම වගේ ආගන්තුකෙක් වඩින් පුලන්නෙක් වගේ හිඟන්නෙක් වශයෙන් අර ශක්ත දේවෙන්ද ඇවිල්ලා තියෙනවා. ඉතින් එදත් දීලා තියෙනවා. එදත් බැලුවල හැන්දයි මේ මිනිසයා කරකොල් ටිකක් හදන්න කයිද කියලා නැහැ. තුන්වෙනි දවසේ දීලා තියෙනවා. ඊට පස්සේ සක්‍ර දෙවියන්ට හිතාගන්න බැළුමේ සපුතුමාකාර වගවීමකින් කටයුතු කරනවා ආගන්තුක සත්කාරයත් කරනවා ඊට පස්සේ කිවලු මම සක්‍ර දෙවියන්දයි කියලා ප්‍රකෘති ස්වරූපයෙන් පෙනීලා වරයක් මට ඕනේ වරයක් දෙන්නී කියලා ඊට පස්සේ මට කිවලු එකම වරයයි මං ඉල්ලන්නේ මට පාප මිත්‍යෝ දකින්න නොලැබේවා ඔච්චරයි වරේ මම සක්‍ර දෙවියන් කියලා ඒක හරි ඒක මම සපයන්න මේ කැලේ ඉන්නකොට වෙන්නේ මමට දෙකක් දෙනවා ඒ මැත්තේ වරයක් මේකත් ඉල දෙවෙනි වතාවටත් මං කියන්නේ මට වරයක් වශයෙන් මට පාප මිත්‍යෝ දකින්න නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එතෙ සක්‍ර දෙවියන් කළො හොඳයි මම දෙවෙනි සැරේටත් ඒක සාර්ථක කරනවා තුන්වෙනි වරෙත් දෙනවායි. තුන්වෙනි වතාවටත් මට පාප මිත්‍යෝ දකින්න නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊට පස්සේ ඇහුවලු ඔච්චර මේ කැලේ විවේකීව ඉන්න මනසට ඇයි මෙච්චරම ඕනේ වරයක් ලබා ගන්න පුළුවන් දෙයක් තියෙන මේ පාප මිත්‍යෝසිකල මම ඇති වෙන්න සංසාරේ කාලා තියෙනවා කියලා. කිසි කෙනෙක් ඇසුරු කරන්නේ නැහැ ලාභයකට මිස. විශේෂයෙන්ම කිට්ටුවන්තයෝ ගැන පරිස්සම් වෙයි. කිට්ටු වෙලා ඉන්නේ වෙන මොනකටවත් නෙවෙයි මොකක් හරි කඩා ගන්න දාන්න. නැත්තම් කිට්ටුවක් නැහැ. එහෙව් ලෝකයක් මේකේ තියෙන නිසා කල්‍යාණ මිත්‍රේ දකින්න හමුණා නම් පඤ්චේන්ද්‍රිය සහිත පඤ්චේන්ද්‍රිය වඩන කෙනෙක් ඒ මනුෂයාගේ සුවඳත් එයාගේ වචනේත් එයාගේ ක්‍රියාත් එයාගේ හිතවිල්ලනොත් හොඳට පේනවා මේ පඤ්චේන්ද්‍රිය වැඩෙන මිත්‍යා දෘෂ්ටි නැති කරන සම්මාදිට්ඨිය ඇති කරන ප්‍රයත්නය කියන එක ලෝකේ සනාතන ධර්මයක් උස්සලා බැලුවොත් පේන. නැත්තම් පේන්නේ ලාභයට සත්කාරයට දුවන කැලේ කඩාන දුවන වල් සත්තු වගේ සත්තු జాතිය. ඒ පඤ්ඤින්දී වෙන්නකොට ඉස්සලාම Tamanṭama තමයි තේරෙන්නේ දැන් මගේ වැඩක් බලාගෙන මගේ විවේකයක් බලාගෙන මගේ ආනාපාන සතියක් වඩාන ඉන්න ලෝකයක් තියෙන්නේ කියලා මෙතෙක් කල් තිබුණේ අරයාගේ වැඩ මෙයාගේ වැඩ බෞද්ධාගේ මේ වැඩ රජයේ වැඩ ජාතික වැඩ ආගමික වැඩ කරානොද්දායත වැඩ නානා ප්‍රකාර ගන්සබා බිස්නස් ඔළුව තමයි ඔළුව තිබුණේ මේ පඤ්ඤින්දී ආට පස්සේ තියෙනවා ඇතුළට හැදෙන්න පටන් ගන්නවා ඊට පස්සේ මේ පඤ්ඤින්දී පඤ්ඤා බලයක් බවට පත් වෙනවා මේ සම්මාදිට්ඨිය සුද්ධ වෙන හැටි ලුණු ගෙඩියක් පොතු ගන්නා වගේ ඉස්සරහට තරන පඤ්චින්ද්‍රිය පඤ්ඤා බලයක් වෙන දවස වෙනකොට එයා ඉස්සල්ලාම වශයෙන් තේරුම් අරගන්න මේ ප්‍රඥාවත් අනිත්‍ය ධර්මයක් හැමදාම මෛත්‍රියක හිටින්නෑ වරක යාමාව දාලා යනවා එදාට විශාල චිත්ත පීඩාවක් ඇති වෙනවා මෙච්චර කල්යාණ මිත්‍රව ඇසුරු කරලා මෙච්චර බණ භාවනා කරලා මෙච්චර සුතමේ ඥානෙ ලැබලා මෙච්චර සාකච්ඡා කරලා මෙච්චර සිල් රැකලා ගත්ත මේ ප්‍රඥාව අනිත්‍යයි ඒක දුක පිණිස හිටිනවා කියලා ඒ ප්‍රඥාව වැටිලා විසිරිලා හිත වක්කිට ගලේ ගැහුවා වගේ කබ්බරයා පොළොව ගැහුවා වගේ පතුරු ගහලා යන වෙලාවක් කියලා එතකොට දැන් බුදුනොත් නැහැ කර්මතාන් සුද්ධ කරන්න කෙනෙකුත් නැහැ මේ මොකද වුනේ කියලා හරි වික්ෂිප්ත භාවයකට එනවා. ඒ ලස්සන වීදුරුවේ මාලිගාවක් හැල්ල එනකොට කවුරු හරි ගලකින් ගැව්වා. කවදා හරි ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රඥා බලයක් බවට පත් වෙන්නේ අන්න එහෙම ප්‍රඥාව කඩා හැලුණත් මෝහේ ජයගත්තත් නොසැලෙන මනසක් ඇති කරන්න පුළුවන් වෙච්ච දවසේ. අන්දන්න මේක බොහෝමත්ම අමාරුයි තේරුම් ගන්න. නමුත් මේ දේ තේරුම් ගන්න තුව විපස්සනා කියන එක තේරෙන්නෙත් නෑ. මේ දේ තේරුම් ගන්න තුව සම්මාදිට්ඨිය කියන එක තේරුම් ගන්නවත් බෑ. ඒ නිසා ප්‍රඥාව තිබුණත් හොඳයි. නැත්තත් හොඳයි. බැතිනකොට තියෙන බව දන්නව නැතිකොට නැති බව දන්නව නම් මේක තමයි ප්‍රඥා බලය කියලා කියන්නේ. මෝහේ මෝහයටපත් වෙලා හිත අවුල්පාස වෙලා අකම්පතිටි ප්‍රඥා බල. මෝහයට කම්පා නොවන ගතිය තමයි ප්‍රඥා බලය කියලා කියන්නේ. ඒක කිසි පොතක ලියන්නෙත් නෑ, ලියන්නත් බෑ, කියන්නත් බෑ. නමුත් මේක තමයි මේ විපස්සනාවේ සමතිය අතර තියෙන ප්‍රධාන වෙනස. සමතේදී ඒකාන්තේම දිගට යන සීලයක්, සමාධියක්, ප්‍රඥාවක් නැත්නම් සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා වර්ධනයක් බලාපොරොත්තු වෙනවා. වැඩිචි දවසේ කඩිච්ච දවසේ ඉසాత බඳගෙන අඳනවා විපස්සනා කරන එක නම් මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥාදී ඉන්ද්‍රිය ධර්ම පවා අනිත්‍ය බවත් දුක පිණිස පිටින බවත් ඒ නිසා ප්‍රඥාව තියෙනවනම් තියෙන බව දන්නෝ දැන් නෑ විසිරිලා ඒ බව දන්න මේ දෙකේම සැලෙන්නේ නැති ගතියක් මනුස්ස මනසේ තියෙනවා. නමුත් අපි කවදා ක්‍රියාවත් කරලා නැහැ. අපි ඉතන එලයි අඬන්න ඕනේ. අපි එලයි පශ්චාත්තාප වෙන්න, අපි එලයි වහ කන්න ඕනේ, අපි එලයි කෝච්චේ පනින්න ඕනේ, එලකට නැත්නම් මොහොතේ පනින්න ඕනේ කියලා අපිට හිතේ. ඔත් මනුස්සකමත් එක්ක මේක අපේ තියෙන ඇතුළෙම අපිට තියෙන හැකියාව තමයි මේ දෙකේම නොසැලෙන ගතියක් තියෙන. චරුචන්සේ වැඩ ඉන්න කාලෙම ස්වාමීන් වහන්සේලා දෙනමක් දැලිපියෙන් බෙල්ල කපාගෙන ශේධිය නසාගත්තා. ඒකද ලස්සනට හදාගෙන හිටපු මේ සත්‍ය සමාධිය එක පාරට කඩලා ගියා. ඊට පස්සේ ඊට මොකටද ඉතින් ඇති වැඩේ මම මේ ලෙඩ වෙනකොට වැඩක් ගන්න කියලා හදපු එක, වයසට යනකොට වැඩක් ගන්න කියලා හදපු එක, මරණ මොහොතේදී වැඩක් ගන්න කියලා හදපු එක, ඉතින් මේක කැඩලා ගියා නම් මොකද්ද කියලා විශාල චිත්ත පීඩාවකට පත් වෙනවා. නමුත් පුරුදු කරා නම් මැරෙන්න ඉස්සර වෙලා, ලෙඩ වෙන්න ඉස්සර වෙලා, වයසට යන්න ඉස්සර වෙලා, එහෙම ප්‍රඥාව වෙන වෙලාවකුත් තියෙනවා නැති වෙලාවකුත් තියෙනවා. මේ දෙකටම නොසැලෙන්න පුළුවන් ගතියක් මනුස්ස මනසේ තියෙනවා. මේක තමයි තීරි සංසතාසා මනුස්සය අතර පරිණාමයේ ඇති ශ්‍රේෂ්ඨත්වය. අපි පරිණාමයේ වෙච්ච සතේ තිරසනාට බෑ මේක. තිරසනා සහජාසිත වැඩ කරන්නේ. මානසික ආවේගයට වැඩ කරන්නේ යාට කතාකත් මේක තේරුම් ගන්න. මනුස්ස මනස හදන්න පුළුවන්, වුණු කරන්න පුළුවන්, ප්‍රඥාව අවශ්‍යයි. ලෞකික ප්‍රඥාව අවශ්‍යයි, ලෞකික සම්මාදිට්ඨිය අවශ්‍යයි. නමුත් මේක හැලෙන වෙලාවක් එනවා. මෙව අනිත්‍ය ධර්ම සැලුණට කම්පාන වෙන මනසක් දැක දැක දැන දැන මේක ඇති කරගන්න පුළුවන් නම් අන්නේ මොහේ ආපුවාම කම්පා නොවන මනසේ ඥාන පිරිමි කියලා වෙනසක් නැහැ. පැවිදි උපවිදි කියලා වෙනසකුත් නැහැ. බෞද්ධ බෞද්ධ කියලා වෙනසකුත් නැහැ. ඔන්න ඔකයි මනුස්සකම කියලා කියන්නේ. අපි හිතනනම් බෞද්ධ වෙච්ච නිසා මට මේ නොසරණපති ඉන්න ඕනේ, මම ගෑණියක් වෙච්ච නිසා මට ඉන්න ඕනේ, පිරිමික් වෙච්ච නිසා වෙන්න ඕනේ, මම අරණ්‍ය ගතලා පැවිදි වෙච්ච නිසා ඉන්න ඕනේ කියලා ඒ කිසිම වගවීමක් මේකට නෑ. මේක පුහුණු කරපු කෙනාට විතරක් තේරෙනවා. ප්‍රඥාව පවා තමන් අතහැරලා යනවා. අන්නේ යන වෙලාදී නොසලී ඉන්න පුළුවන් නම් මෙතන තමයි බුදුහාමුදුරගේ රැස් වී දෙන තැන. මෙතන තමයි බුදුහාමුදුරගේ ධර්මය සජීවි වෙන තැන. මෙතන තමයි තමයි සංඝයාගේ ගණයට වැටෙන තැන. මෙතන තමයි තමන්ගේ සීලේ මල්පල ගැලවෙන තැන. එදාට තේින කොච්චර ප්‍රඥාව කරනවා සීලේ කැඩලා නැහැ. ඔය රජු අත්‍යන්ත වැඩින කාලේ හිටියා මේ අස්සජී කියලා හාමුදුර කෙනෙක්. බොහොම හොඳට ධ්‍යාන භාවනා කරලා ඕනෙ ලෙඩක් ආවම ධ්‍යානෙට හිත දාලා විවේක වෙනවා. මිදි මේ ස්වාමීන් වහන්සේ බොහොම ජයට ජීවත් වුණා මහානකමේ. නමුත් අන්තිමට ලෙඩක් ඇවිල්ලා ධ්‍යානෙට යากන්න බැරි වුණා. ඒ වෙලාවේදී පුදුමාකාර චිත්ත පීඩාවකුයි ලෙඩ ඇඟ ලෙඩ ඇඟ වේදනා. අන්තිමටම දැන් මරණාන්තිකයි. ළඟින් උපත්තක ආහාරගෙන ගියා සරුවචනන්සේ ගිහිල්ලා කියන්න අස්සජීට අන්තිමයි කිය. ඉතාලම දුක්ඛිතව ඉන්නවයි කිය. ඉතින් එතෙන්දී සරුවචනන්සේ හැම කෙනෙක් ළඟටම සරුවචනන්සේ වඩින්නේ නැහැ. විශේෂ සිද්ධියක් නම් වඩිනවා. මෙතෙන්දී වයින්නකොට ඇඳ ලෙඩ ඇඳෙන් නැගිටින්න හදනවා සරුවචනන්සේ වඳින්න. ඊට පස්සේ කෝ නැහැ සරුවචනන්සේට වඳින්න ඕනේ නැහැ. ලෙඩාගේ පහසුවයි බලන්න ඕනම ඉඳේ හිටපන් කිය. ඊළව කොහොමද අස්සජී සැපතනී පානී ස්වාමීන් වහන්සේ මොන සැපක්ද මම මේ මහාන කවුට හම්බෙදී ලොකෝ සැප විදින මට ධ්‍යාන ශක්තිය තිබුණා. මං එන වේදනාවල් එක යටපත් කරගෙන හිටියා. අනේ ස්වාමීන් වහන්සේ දැන් වේදනාව මරණාන්තිකයි, මට ධ්‍යානත් නැහැ, මගේ හිත සම්පූර්ණයෙන්ම මංකොලොත් වෙලා ගන්න දෙයක් නැහැ කියලා. ඒකෝ සර්වඥයන් ඥානා මේ අනිකුත් ශ්‍රමණක් බ්‍රාහ්මණය වගේ අස්ස ජීවත් හිටරනේ බුද්ධ ශාසනයේ අන්තිම කෙලවර ඔය වගේ සමාධියක් කියලා. මේ සීල ගැන මොකද කියන්නේ කියලා. එන ස්වාමීන් වහන්සේ මෙච්චර දුක් පීඩා වුණත් හැබැයි සීල නම් බින්දොක්ක කරලා නැහැ කියලා. සීල හොඳට තියෙනවා කියලා. ඊට පස්සේ කියනවා අස්ස ජී මේ සමාධිය කියන එක යන්නේන එක. ඒක යන්නත් ඕනේ, එන්නත් ඕනේ කියන ප්‍රඥාවත් යන්නත් ඕනේ එන්නත්. නමුත් උඹේ යුතුයකම තමයි ප්‍රඥාව තිබුණත් නැතත් සමාධිය තිබුණත් නැතත් මේ සීල කඩා ගන්න තියෙන්නේ. උඹේ කරලා තියෙනවනේ. ඒ නිසා සීල තියෙන මිනිහට ඕන වෙලාවක ප්‍රඥාව හදන්න. ඕන වෙලාවක සීලය සමාධිය හදන්න පුළුවන් නිසා මේ සීලය ගැන පිරිසුදු වෙනවා නම් ඒක තමයි උඹට තියෙන දෑවැද්ද. ඒක තමයි වෙබූදල. ඒක තමයි උඹට භව සම්පත්තිය කියලා කියනකොට අසජ්ජ හඳුනන විශාල සතුටක් පහළ වෙනවා. මෙච්චර දුක්ඛිත තත්ත්වයේදීවත් මම සීල් කඩාගත්තේ නැහැ. ඒ ඇති වෙච්ච ඉස්පාසු. ඒ අසසිලේ බණ කියලා මරණ වේදනාව මත රහත් කරනවා අස්සජී ස්වාමීන් වහන්සේ. ඒ නිසා මේ ගුණය අපි ළඟ තියෙනවා. මේක බුදු කෙනෙක් පෙන්ලා දෙන්න. අපිට වෙන්නේ මොකද? දරුවෙක් මැරුණොත්, පස්තුව නැති වුණොත්, ඥාති විශේෂණක් වුණොත්, ඉෂාත බැඳගෙන නඬලා. හරියට මේ දරුවා හැම ආත්මෙන් ආත්මයට ගෙන අපි එකක් වගේ. එතන මේ කාර් එක මේ ගෙදර මේ ජීවිත මරණ පස්සෙත් ගිනින එකක් වගේ. මේක හිටපු යා ඉඳලා ආපු ආත්මේ ඉන්න දරුවා මරනවා මොකෝ අඬනවා. දැන් මේක දමලා ගිහලා ඊගා උපදින ආත්මේ හම්බෙන දරුවා කොම් අඬනෝ නෑ. මේ දැන් තියෙන එක අල්ලගෙන මැරෙන්න කතා කරා. මේක සරුවචනන්දේ පෙන්නන්නේ මේ පළල් චිත්‍රෙ නොදැකීම නිසා ප්‍රඥාව මොටවීම සිටින එකක් නිසා ප්‍රඥාව නැති වුණත් නොසලෙන මනසක් ගන්න පුළුවන් නම් මෝහයේ පමාදේ මෝහයේ අකම්පතිටි ප්‍රඥා බලං කියලා මේක ඇත්තටම හුඟක් අමාරුවෙන් හිතට දාගන්න ඕන එකක්. ඒ නිසා බුදුහාමුදුරු කියනවා පඤ්ඤාවත්තසායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්. ප්‍රඥාවන්තයර විතරයි මේක තේරෙන්නේ. මොකද මතයක් වශයෙන්වත් දර්ශනයක් වශයෙන්වත් මුළු ධර්මයක් වශයෙන්වත් මේක හිතට දාගන්න තමාරු කැමැතිත් නැහැ හැකියාවකුත් නැහැ. ප්‍රඥාව කියන එක ඇති වෙන නැති වෙන එකක්. නැති වුණත් නොසලී ඉන්න පුළුවන් ගතියක් මනුස්ස කමේ තියෙනවා. එදාට ප්‍රඥා බලයේ බවට පත් වෙනවා. අන්න ඊට පස්සේ තමයි ධම්මවිචේ සම්බොජ්ජංගේ කියලා මේක බොජ්ජංග මණ්ඩපට නගින්නේ. ආර තේරෙන පටන් ගන්නවා ප්‍රඥාවෙන් ඇතිකොට ප්‍රඥාව මෙහිමයි හිත වැඩ කරන ඇති නැතිකොට ප්‍රඥාව මෙහිමයි හිත වැඩ කරන ඇති. ප්‍රඥාව ඇති බව නැති බවේ වෙන් කරලා හවියට විසඳලා විෂදව විෂිතුරුව දැකගැනීමේ ශක්තියට කියනවා ධම්මවිචේ කියලා. ඒක විමසුන් නොවන කියලා කියන විචක්ෂණතාවය කියලත් අපි සිංහලට දාලා තිනවා ධම්මවිචේ කියන එක. මෙන්න මේ විචක්ෂණ බුද්ධිය කියලා කියන්නේ අනිවාර්යෙන් ප්‍රඥාවෙන් කෙළපැමිණි උටුන බලන් ගත් එකක් නෙවෙයි. ප්‍රඥාව නැතිකොට නැති බව දන්න. ප්‍රඥාව ඇතිකොට ඇති බව දන්න. දැන් තමන් ආශ්‍රය කරන ප්‍රඥාවන්තික එක්කන දන්නවා. මෝඩෙක් එක්කන දන්නවා. මෝඩයට මෝඩයා කියන දන්නේ නැත්නම් ප්‍රඥාවන්තර ප්‍රඥාවන්ත කියන දන්නේ නැත්නම් මේ දෙන්න දෙකක් බව දන්නවා. ඒක හරියම මිතෙන්දි හරීම අමාරුයි. හැම යෝගාවචරයක්ම සෑහෙන පසුබෑම් රාශියක් කරා තමයි මේ ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රඥා බලයක් බවටපත් කරගන්නේ. ඊට පස්සේ මේක ධම්ම විචක් බවටපත් කළා. අපි හොඳ ඥානවන්ත ප්‍රඥාවන්ත හිත ඇති කරන්න ඕනේ. ප්‍රඥාවන්ත ඥානවන්ත ඇසුරු කරන්න ඕනේ. නමුත් ලෝකේ වැඩි හරියක් ඉන්නේ එහෙම නෙමෙයි. ඉතින් අනික් ගොල්ල හම්බුනට අඬන්න තොන්නන්න යන්න නරකයි. ඇත්තටම ප්‍රඥාව නැති මිනිස්සුයෙකුට උඹ ප්‍රඥාව නැති මිනිස්සෙක් කියලා කියන එක විතර ලෝකේ හතුරන් ඇති කරගන්න දෙන වෙන ක්‍රමයක් නැහැ. මේක දැනගෙන කරවන් නිකන් ඉන්න එකයි තියෙන්නේ. ප්‍රඥාවන්තයා දැක්කත් ප්‍රඥාවන්තට ඇලි ගලිය ඇසේ අඬ කැමති ප්‍රඥාවන්තයා ඉද දෙන්නේ නැහැ. එයා විවේකයට කැමති. ඒ නිසා මේ දෙකේදී මේක ප්‍රයෝජන අරගෙන වැඩ කරන ධම විචේ සම්බොජ්ජංගේ ආවට පස්සේ ඒ යෝගාවචරයා නිකන් වලగొඩලි සමතලා කරගත්ත බිමක යනවා වගේ ප්‍රඥාව ඇතිකොට ඇති බව දැනගෙන සතුටු වෙනවා නැතිකොට නැති බව දැනගෙන සතුටු වෙනවා. ඊට පස්සේ සර්වචනාංශී විශේෂම ආනාපාන සති සූත්‍රය වගේදී පෙන්ලා දීලා තිනවා මේ ඇති කරගත්ත ධම්මවිචේ සම්බොජ්ජංගය ධම්මවිචේ සම්බොජ්ජංගම් භාවේති විවේක නිශ්චිතං විරාග නිශ්චිතං නිරෝධ නිශ්චිතං පටිනිසග්ගානුපස්සී විවේකීව මේ ධර්ම ගුණේ වඩන්නේ. ඒ කියන්නේ බහුලීගත කරන්න කියනවා. නැවත නැවතත් පෙන්ලා දෙන්න කියනවා. මෙන්න මෙහෙමයි ප්‍රඥාව ඇතිකොට මෙහෙමයි ප්‍රඥාව නැතිකොට. මේ දෙකම උඹේ කර්මානුරූපව පෙර කරන ලද කර්මානුව සිද්ධ වෙන දෙයක්. මේ දෙකේදී නොසැලෙන ගතිය තමයි මේ ලෝකෝත්තර සම්මා දිට්ඨියට නැත්නම් ආර්ය වූ සම්මා සමාධියට හේතු වෙන්නේ. ධම්ම විචේ සම්බොජ්ජංගේදී විවේක නිශ්චිතව විරාග නිශ්චිතෝ කියන්නේ විවේක නිශ්චිතෝ කියලා කියන්නේ එනකොටත් විවේකීව බලන්නේ යනකොටත් විවේකීව බලන්නේ ප්‍රඥාව එනකොටත් විවේකයි ප්‍රඥාව නැති වෙනකොටත් විවේකීව බලන්නේ විරාග නිශ්චිතව ප්‍රඥාව එනවයි කියලා ආදරෙන් සිපවලඳ ගන්න යන්නේත් නැතුණයි කියලා ඉෂාද බඳගෙන අඬන්නේ යන්නේත් නැහැ නිරෝධ නිශ්චිතව හොඳට තේරුම් ගන්නවා සංසාර අපි කරපු නැද්දී තමයි දැන් ප්‍රඥාව Tamange නිරුද්ධ වෙලා යන වෙලාව වින් වෙලා යන වෙලාවේ සිහියෙන් ඉන්න එක. ඔළුව අවුල් කරගන්නේ නැතුව, කෝච්චර පණින් නැතුව, වහකන් නැතුව, මුහුදේ පණින් දෙයක් නැතුව මේ ප්‍රඥා නිරුද්ධ වෙන වෙලාව නැති වෙන වෙලාවක් මම මේක දිහා බලන් ඉන්න ඕනේ. පටිනිසග්ගානුපස්සී මේ ප්‍රඥාවත් කවදද අතහරින්න වෙනවා මාර්ග ඥානෙට යන්න. මාර්ග ඥානය ඥානයක් තමයි. මොකද මේ අතහැරීමෙන් තමයි නැත්නම් මේවට කියන ප්‍රේමේ නැති කිරීමෙන් තමයි මාර්ග ඥානය යන්නේ. ඊට පස්සේ තමයි මේ ධම්මවිජේ සම්බොජ්ජංගයේ මාර්ගාංග වූ සම්මාදිට්ඨියක් බාටපත් වෙන මේ පුද්ගලයා දන්නවා යම් සම්මාදිට්ඨියක් තියෙන දැන් සම්මාදිට්ඨිය තියෙන බව දන්නවා යම් මිච්ඡාදිට්ඨියක් තියෙන මිච්ඡාදිට්ඨිය තියෙන බව දන්නවා ඔන්න ඕකටයි සම්මාදිට්ඨිය කියන්නේ. නිසා සම්මාදිට්ඨි පුද්ගලයෙක් ඉන්නවා මිච්ඡාදිට්ඨි පුද්ගලයෙක් ඉන්නවා කියලා දැක්කම මේක ක්ෂණ මාත්‍රයි. ක්ෂණ භංගුරයි වරක සම්මාදිට්ඨි තියෙනවා නරක මිච්ඡාදිට්ඨි තියෙනවා. මේ සම්මාදිට්ඨි තිබුණ හිතේම මිච්ඡාදිට්ඨිය පහළ වෙන්න මිච්ඡාදිට්ඨියට ලැජ්ජ බයක් නැහැ. මේ මිච්ඡාදිට්ඨි තිබුණ හිතේ ආයීගා චිත්තක්ෂණේ සම්මාදිට්ඨිය පහළ වෙන්න හිතේ ලැජ්ජ බයක් නැහැ. හිත කියන්නේ ඒ තරම්ම ක්ෂණ භංගුරව යොසුළු දෙයක්. මේ සම්මාදිට්ඨිය විය යුතුයි. එතකොට මම සතුටු වෙනවා. මිච්ඡාදිට්ඨිය නොවිය යුතුයි. මම ඒකෙන් අයින් වෙනවා කියලා කියනවනේ. ඕකට තමයි අභාවිත මනස කියලා කියන්නේ. භාවිත මනස හරියට මේක මෙහෙමයි කියලා බෙන්කොට දැනගන්නා ගතියක්. අන්න ඒ වගේ මේ අෂ්ටලෝක ධර්මයෙන් කම්පා නොවන මනසකින් තොරව කදාකවත් බෑ ඔය මාර්ග ඥානයකට සංඛාර උපේක්ෂා ඥානයකට කිට්ටු කරන්නේ. ඉතින් සමික තර්කයෙන් යාගන්න බැරි තරම් ගැඹිරත්වයක් තියෙනවා. හැබැයි මේක භාවනාවේ වඩන එකක් නෙවෙයි. මේක අපි ළඟ තියෙන ගුණයක්. අපි මේක උරගගා බලන එක තමයි කරන්නේ. භාවනා කරනකොට විවිධ தත්වයට දෙදී මේක බිම දානවා, ආය ගන්නවා. බුදුහාමුදුරු උපමාවකට දෙන්නේ රත්තරන් භාණ්ඩයක් වතුරේ දාන මිනිහා වරක ගින්නට දානවා, වරක ඇල්ලතුර දානවා. ආය ගින්නට දානවා, ආය ඇල්ලතුර දානවා. ආය ගින්නට දානවා, ආය ඇල්ලතුර දානවා. ඒකට අර වටේ තියෙන කුණු කච්චල් ටික කැපිලා මැද තියෙන දඹ රත්තරන් මතුවේ. බුදුරජාණන්සේගේ ප්‍රතිපදා සම්පූර්ණයෙන්ම ওই ගින්නරයි වතුරේ ප්‍රතිපදාවක් තියෙන්නේ. උන්වහන්සේගේ හෙලිදරව් කරනවා පබස්සර මිදම් බික්ක වේචිත්ත ආගන්තුකේ උපක්ලිටේ උපක්ලිත්ත. අන මේ හිත ප්‍රබහස්සරයි ඒක ආයේ කාටවත් මේ පලිපු වේදන්න ඕන ගම නැහැ. නමුත් මේ පිටේ තියෙන කුණු කච්චල් ටික නිසා තෙල්ගුණ නිසා මේක අඳුරු පැහැවිලා තිබුණට ඇතුලේ දඹ රත්තරනේ. තං අසුතෝතෝ පුතු ජනෝ නප්පජානාති. මෙන්න මේ බව නෑසූ විරු පෘථග්ජනය දන්නේ නැහැ. නිසා මේ මනසට කවදාකවත් සමාධි භාවනාවක් කරන්න බෑ. මොකද එයා හැම වෙලාවෙම සමාධියේ එක දිගට බලාපොරොත්තු වෙනවා. නමුත් ධෛර්යය පිණිස සරුවචනන්සේ කියනවා දේශනා කරනවා මතක් කරනවා පබැසරෙ මිදම් බික්ක වේචිත ආගන්තුකේ උපක්කලිතේ උපක්කලිතං තං සුතවතෝ වරිය සාවකෝ ජානාති. මහණෙමේ හිත, මිනිසෙ හිත, නිවන් දකම හිත. ඒක ප්‍රභාසර හිත. මොන්නේ පිටේ තියෙන කුණු කච්චලේ බොහොම තුනී සිවියක්. මෙන්න මේක ආර්යයන් වහන්සේ දන්නා. තස්ස අරිය සාවකස්ස සමාධි භාවනා අත්‍ථීති වදාමි. යා වටන් ගන්නෙම භාවනා හැකි සංඥාවේ. අර කුණු ටික තියා බලලා ඒකට නොදකින්න පතන් කී කිය ඉන්නක නෙවෙයි කරන්නේ. මට කල හැකි මම කරනවා කින්මනේ කුසල ඡන්දේ මේ කියන අදිමොක්ෂ චෛත්‍යිකය ආවට පස්සේ ඒ බුද්ධිලට බහන හරියන. මෙන්න මේ විදිහට මනුෂ්‍යාත්ම භාවයක් ලැබීමම බුද්ධෝත්පාද කාලයක් ලැබීමම මේ අහකන දිවනාශේ අංග පුලාවක් සහිත ක්ෂණ සම්පත්තියක් ලැබීමම බණහඬ ලැබීමම පැවිද්දකට යන්න පුළුවන් වාසනාව තියෙන කමම කල්යාණ මිත්‍රයන් ඉන්න කමම දුර්ලභ වස්තු. මේ ඔපි ඔක්කොට මේක ලැබිලා තියෙනවා. නමුත් පෘථජන වෙච්ච එකන නිහිනිකට ධ්‍යාන චක්කුණු පංචස්කන්ධය කියාගෙන හරි ශෞත්තුයි කියාගෙන වෙයිති අර අඳුරු පැත්ත අත ගගා ජීවත් වෙනවා. ලෝකෝත්තර මාර්ගංගයට යන්න හදනෝ ආර්ය ශ්‍රාවකයා කවදාකවත් ඒ කුණ කතා කරන්න යන්නේ නැහැ. අයිතිවාසිකම් කියන්නේ නැත්නම් ඒක තිබිච්චාවයි මේක ඇතුලේ තියෙන මේ බුදු වෙන්න පුළුවන් හිත, නිවන් දකින්න පුළුවන් හිත, මහරහත් වෙන්න පුළුවන් හිත, සාදුකේ කියා මං ඉපදනේ බුද්ධෝත්පාද කාලේ මට මනුෂකමක් තියෙනවා, මට ක්ෂණ සම්පත්තිය තියෙනවා ආදි වශයෙන් ඒකම සමාදන් වෙනකොට කවදාකවත් අර පිට තියෙන කුණ මම කියාගන්නෙත් නැහැ, මගේ කියාගන්නෙත් නැහැ, මගේ ආත්මේ කියාගන්නෙත් නැහැ. මේ කුණට විලිලැජ්ජාවක් නැහැ. මම නොකීවත්, මගේ නොකීවත්, මගේ ආත්ම නොකීවත් ඒක නැවත නැවත එනවා. නම් තයිචවාස්ක නොකින තාක් තමන්දර ප්‍රභාසර හිත එහෙම නැත්නම් පඤ්චේන්ද්‍රිය බාටපත් වෙච්ච පඤ්ඤා බලයේ බාටපත් වෙන ධම්මවිජේ සම්බොජ්ජග්ගය බාටපත් වෙන සම්මා දිට්ඨියක් බාටපත් වෙන හිත ක්‍රමයෙන් 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 ඒ පිරිසුදු වෙනකොට දවසකේ තුනී කුණු ටික සමාදන් වෙනවා වෙනුවට අර ප්‍රභාසරේ සමාදන් වීමම සංකාරුපික ඥානෙ පැනලා අනුලෝම වශයෙන් ගෝත්‍ර භූ වශයෙන් අර ප්‍රීති පයින් වෙලා හිත විසි කරලා ඒ ජවයේ අරණ ගැම්ම අරගෙන එහා පැත්තට පයින්නා වගේ ඒ ඇති වෙන පෙළ ගැස්ම ඒ පදම ඒ එකලස නිම වෙන්නේ කෙලවරපත් වෙන්නේ කෙලපැමිණෙන්නේ මුදුන්පත් වෙන්නේ මේ ආර්ය වූ සමාධියකින්. ඒක හරියටම මේ එහෙම වෙලා තිබුණු සාධක ටික පෙළ ගැහෙන එක විතරයි වෙලා තියෙන්නේ. ඒක අහම්බයක් සිද්ධ වෙන්නේ. නමුත් එතකන් අපි කරන්නේ එක එක කොටස් විශේෂණය කරගෙන කරගෙන කරන වැඩ කරලා කවදා හරි ඒක පෙළ ගැහිච්ච දවසේ තමයි තේරෙන පටන් අර ගන්නවා. මේක ශාසනික ආශ්චර්යයක්. මේක සරුවචනාංශික වචනෙන් කියනවනම් උන්වංශයේ සඳහන් කරලා තියෙනවා මහණෙනි මේ අපි විඳින දුක ජාති ජරා ව්‍යාධි මරණ වශයෙන් ඇත්තම දුකයි තමයි. නමුත් මේ දුක දුක වශයෙන් දැකීම විතර සුන්දර දෙයක් මිනිස් ජීවිතයේ ඇත්තෙම නැහැ. අපි මුළු ජීවිතේ පුරාම කරන්නේ දුක නැති කරන්න උත්සාහ කරන්නේ. මේකේ සරුවචනාංශික කියන්නේ ප්‍රඥාව තිබුණත් සතුට වෙනවා නොතිබුණා සතුට. දුක් වේදනාවක් අව සතුටන සුඛ වේදනාවක් අව සතුට සතුටනේ සමහිතින් බලන. ආහන්නේම කළ මේක හරහා ගිය දවසේ තේරෙන පටන් අර ගන්නවා. මේක මිනිස්සුයෙකුට පමණක් මේ කියන මාර්ගාංග හරහා ක්‍රමයෙන් දිනු කරනවා මිස කවදාකවත් බලාපොරොත්තු වෙන විදිහට සියලු දෙනාටම එකම ධර්ම මණ්ඩපේ මෛත්‍රී බුදු ජානන් වහන්සේ දැකීමෙන් නිවන් ලැබේවා කියනකොට සාදු කියලා හම්බ වෙන්නේ නැහැ. සාදු කියවට වැඩක් නැහැ. හම්බ වෙන්නේ නැහැ. ඒක කවදාකවත් වෙන්නේ නැහැ. බලාපොරොත්තු වෙන්න එපා. ඒක නෙවෙයි කරන්න තියෙන්නේ භාවනා කරන එක. දැන් භාවනා කෙරුවොත් නම් මේ බුදුහාමුදුරු මෛත්‍රී බුදුහාමුදුරු කියලා අල්ලා දැයි නැත්තම් කොහොමද ඔයගොල්ලෝ අඳුරන්නේ? මෛත්‍රී බුදුහාමුදුරුලා ඇඩ්‍රස් කාඩ් එක දෙයිද මම මෛත්‍රී බුදුහාමුදුරු මෙන්න මං ආව මයිලකට එන්න කියලා. හොයන්න හම්බෙන හුලඟක් වගේ නම් හම්බ වෙන්නේ නැහැ. බුදුන් දකින්න මේ ජීවිතයේදී දැන්මම මේ කියන ධර්ම ටික වැඩුවොත් මෙන්න සත්පුරුෂයා මෙන්න අසත්පුරුෂයා මෙන්න පඬිතයා මෙන්න අපඬිතයා මෙන්න පඬිතේ හිටවිල්ල මෙන්න අපඬිතේ හිටවිල්ල කියලා තමන් තුර දැක්කේ නැතුව බුදුන් දකින්න නැති බණත් අහන්න නැති ඒ නමුත් අපි තාම සංසාරේ ඉන්නේ මොකද බුදුන් අඳුරන්නේ නැහැ ධර්මයේ දකින්නේ නැහැ දැන් බැරි නම් කද්දාවත් බැ මේක තමයි අවුරුදු 45ටම නිස්සරමණේ දිගටම ගෙන ආපු තේමාව. දැන් අපි ටිකක් සද්දෙන් කතා කරමු. එච්චරයි වෙනස. ඒ නිසා හැම දිනෙකම හිතා ගන්න ඕනේ මේ අපිට හම්බෙලා තියෙන ඉද ප්‍රස්තාව කවදාකවත් අහම්බයක් නෙවෙයි. අපි මෙතෙක් කල් කරනද ඒ පින් කම්ම නිසාම ලැබිච්ච දෙයක්. නමුත් ඒක තවත් උපවත් කරගන්න එක හරියටම ඒ වැඩිට බහිනවා කියන එක කවුරු කරලා දෙන්නේ. ඒක නිසා තව තවත් ඒකට ප්‍රඥා ප්‍රඥා ඉන්ද්‍රියක් ප්‍රඥා බලයක් ධම්මවිචේ සම්බොජ්ජංගයක් සම්මාදිටි මග්ගංගයක් වඩ පත්තෙන බවට නිතර එළඹ සිටි සිහිය තියෙනවනම් ඒක නිකන් ක්‍රමයෙන් 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 ගඟක් දිග පල්ලයට ගලන ගලක් අගුකොන් කැපිලා මොට්ටම් මට්ටම් වෙලා බෝල ගලක් වඩ පත්තෙන වගේ දිගටම සිද්ධ වෙනවා. ඒ සඳහා ක්ෂණයේ ඉක්මවන්න නැතුව යදී ගත කිරීම තමයි මේ අප්‍රමාදය කියලා කියන්නේ යෝග වෙනමයි කියලා කියන්නේ. ඉතින් අද දවසේ ධර්ම දේශනාවත් තවදුරටත් අප්‍රමාදයේ ජීවුන කර ගැනීමට භාවනා කර්මාන්තයේ යෝග වීම පිට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් නතර කරන බලාපොරොත්තු වෙන සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.